සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
භාවනාගෙන කතා කරනකොට භාවනා කියන කරන හැම එකක්ම වැටෙන්නේ චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍යෙට. එතකොට මාර්ග සත්‍ය අපිට හමු වුණේ යම් කිසි කෙනෙක් දුක දැකලා දුක ඇති වෙන හේතුව දැකලා ඒ හේතුව නැතිකොල දුක නැති වෙනවා කියලා දැකලා ඒ හේතුව නැති වෙන ආකාරයට ඇත්ත දැක යුතුයි කියන තැනකට ආවට පස්සේ අපිට මේ ප්‍රතිපදාව කම්පේ. එතකොට ඒ දුක ඇතිවීම දුක නැතිවීම නැති කරන මාර්ගය කියලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය නැත්නම් සත්‍ය ඥානය පහළ කරගත්තට පස්සේ ඒ භාවනාව කියන එක ඇත්තටම කෘත්‍යයක්. ඒ කියන්නේ ඒ දුකයි කියලා දැකපු එක පිළිසිඳ දකින්ද දුක ඇති කරන හේතුව සමුදය ප්‍රහාණය කරන්ද දුක නැති වෙන දුකේ නිරෝධය සාක්ෂාත් කරන්ද කියන ටිකට කටයුතු කරන එක තමයි මාර්ගය කියන්නේ වැඩි යුතු කියන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය අපිට ලැබෙන්නේ පටිච්ච සම්පාද ධර්මය හරහා. පටිච්ච සම්පාද ධර්මය අවබෝධ වෙනකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. එතෙන්දි මම එක එක අංගයක් ගානේ මේ වෙලාව විස්තර කරනව නෙමෙයි. මම කැටි කරලා පොඩ්ඩක් මේ කාරණාව මතක් කරන්නම්. බුදුරජාණන් වහන්සේ එදා බෝමැඩ වැඩ ඉන්න අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රීය ප්‍රථම යාමේදී පෙරවිසු කඳ පිළිවෙල ගන්නා නුවණ සාක්ෂාත් කරගත්තා. මධ්‍යම යාමේදී සත්‍යංගේ චිතුප්පති දන්නා නුවණ සාක්ෂාත් කරගත්තා. ඊට පස්සේ පස්චිම යාමේදී බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පාද ධර්මය නුවණින් සම්මර්ෂණය කළා කියලා පෙන්වනවා. ඒ පටිච්ච සම්පාද ධර්මය සම්මර්ෂණය කරනකොට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා සර්වඥා ඥානෙ සාක්ෂාත් කරගන්නේ. එතකොට එතෙන්දිත් පෙන්වනවා පස්චිම යාමේදී තථාගතයන් වහන්සේගේ මනස පටිච්ච සම්පාද ධර්මයට නැඹුරු වෙච්ච ආකාරය. තථාගතයන් වහන්සේට සිහි වුණාලු කල්පනා වුණා කියලා පෙන්නනවා. අනේ මේ ලෝකයා නොයෙක් විදිහේ ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස් වලින් පීඩිත වෙලා යුක්ත වෙලා යුක්තයි දුකෙන් මිදෙන්නේ. අනේ කවදානම් මේ අහිංසක ලෝකයාගේ දුක නැති වෙයි කියලා මේ වගේ යෝනිසු මනසිකාරයක් උපදිලා ඇත්තටම මේ දුක ඇති වෙන්නේ මොකක් නිසාද කියලා බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරනකොට නොවනේ ජාතිය නිසා මේ ජරා මරණ දුක ඇති වෙනවා. ජාතිය කියන්නේ මොකක් නිසාද? භවය නිසා. භවය කියන්නේ උපාදාන නිසා කියලා මේ විදිහට අවිද්‍යාව දක්වාම නොවනේ තථාගතයන් වහන්සේට දෙනුණා මේ දුක ඇති කරන්න හේතු ටික. අවිද්‍යාව හේතුණා කර්මයෙන්ද ඒකට හේතුණා විඥානය ඇති වෙන්නේ කියලා මේ විදිහට ගාත ප්‍රතිලෝමව ආපහු අවිද්‍යාවෙන්දලා ජරා මරණ දුක දක්වා දැක්ක. මෙන්න මේ විදිහට පටිච්ච සමුප්පාද ධර්මයේ නෝරින් සම්මර්ෂණය කරනකොට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වුනේ. පටිච්ච සමුප්පාද ධර්මය නෝරින් මෙනෙහි කිරීමේ ප්‍රතිඵලය නැත්තම් පටිච්ච සමුප්පාද ධර්මයේ නෝරින් මෙනෙහි කිරීමේ අර්ථය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ. ආය වෙනම චතුරාර්ය සත්‍ය කියලා එකක් නැහැ. පටිච්ච සම්පාද ධර්මය සම්පත ප්‍රත්‍යක්ෂණය කරනකොට එයින් ඇති වෙන ඵලය නැත්නම් අර්ථය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ කියන්නේ පටන් ගත්තම මේ ලෝකයා ජරා මරණ ලෝක පරිදේ නොවේ දුක්ගම්නස්සෙන් යුක්ත මේ ලෝකයා දුක ඇති වෙන්නේ කොහොමද කියලා ඒ දුකට හේතු ටිකයි හොයාගෙන ගියේ. ඒ අනුව තථාගතයන් වහන්සේට හම්බ වුණා මේ ලෝකේ දුකක් දුක ඇති වෙන ආකාරය. ඒකේ මම කෙටියෙන් ගන්න මතක් කළොත් තථාගතයන් වහන්සේ පෙන්නේ පෙර අවිද්‍යා කර්මයට උන කර්ම පෙර ජීවිතේ. පෙර ජීවිතේ අවිද්‍යා කර්ම කියන හේතු ටික නිසා මේ ජීවිතයේ විඥාන අවුරුතලාටන පස්ස වේදනා කියලා විපාක ස්කන්ධ ටිකක් ඇදෙන හැටි වෙනවා. එතකොට මේ විපාක ස්කන්ධ ටික කියනකොට මෙතන තියෙන සම්පූර්ණ අනාත්ම ස්වභාවයක් මේ ස්කන්ධ ටිකේ. ඒ කියන්නේ යම් රූපයක් කියේනම් සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්න රූපේ කියන උපාදාය රූප. එතකොට සතර මහා ධාතු සහ උපාදාය රූපේ කියන පටි ව්‍යාපෝ තේජෝ වායු අපිට දැන් තේරෙන භාෂාවකින් ගත්තොත් ටිකක් පස් දියගින් සුලං හතර කියලා. ඒ පස් දියගින් සුලං හතර කියන්නේ සත්‍ය පුද්ගලෙක් කියලා අපිට හිතෙන්නේ නැහනේ. එතකොට පටිවි කියනකොට නිකන් අපි සිංහලෙන් පස් කියලා කෙනෙක් හිතුවොත් අන්න ඒ බොඳු අර්ථය සිහි කරගන්න මේ පටිවි කියන තථාගතයන් වහන්සේ පටිවි කියනකොට ඉබඳු හැඟීමක් අපිට ඇති වෙනවා. දැන් ජලය කියලා කිව්වොත් අපිට ජලය කෙනෙක් පුද්ගලෙක් කියලා හිතෙන්නේ නැහනේ. එතකොට ආපෝ කියනකොට ඒ ජලය කියන අර්ථයට වඩා තව ගොඩක් අර්ථ වශයෙන් ගොඩක් ගැඹුරට යනවා. ආපෝ කියලා කියනකොට ස්වභාව අර්ථයකටම යනවා, ගලන වැගිරෙන බැඳෙන ස්වභාවය. නමුත් අපිට ජලය කියලා කියනකොට සත්‍යයේ පුද්ගලයේ කාර්යයක් ඇටියට පනවන්න බැරි ස්වභාව ධර්මතාවයක් ඇටියට හම්බ වෙනවා. ආන් ඒ වගේ ආපෝ කියනකොට එබඳු හැඟීමක් අපිට තියෙන්න ඕන. තේජෝ කියනකොට උෂ්ණේ ගිනි ගොඩක් ගත්තාම කෙනෙක් පුද්ගලයේ කාර්යයක් ඇටියට පෙන්වන්න බැරි ධර්මතාවයක් වගේ හැඟීමක් අපිට ඇති වෙන්න තෝරේ. තේජෝ කියන වායෝ කියන සුලඟ කියන කොටත් ඉබස් මේ පටිවිපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ඒ නිසා පවතින සතර මහා ධාතු නැස්තු කරගෙන පවතින උපාදාය රූපයි කියන රූපයි. ඉබඳු රූප ස්පර්ශය නිසා ඇති වෙන වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකකුත් ඒ නාම ධර්ම ටික නිසා අතගත්ත විඥානිකුත් කියලා කෙටි කළ මතක ගන්න. මෙතනදී අනාත්මෝ ස්කන්ධ පංචකය ස්කන්ධ මාත්‍රය. එතකොට එතන සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර පංච උපාදාන ස්කන්ධ මාත්‍රය ඇදුන හැටි. එතකොට ඔන්න කාර්යතර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදුනට පස්සේ ඒ විපාක ස්කන්ධ ටික නිසා එකන පස්සපච්චය වේදනා කියන තැන තැනකල් විපාක ස්කන්ධ ටික ඒ විපාක ස්කන්ධ ටික නිසා තණ්හා උපාදාන භව කියන කිලස් ටිකක් ඇති වෙනවා. එතකොට පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒ විපාක ස්කන්ධ ටික නිසා හටගත්තු තණ්හා උපාදාන කියන භව කියන කිලස් ටික තමයි කෙලස් කියලා කියන්නේ. ජාති කියලා කියනකොට මේ කෙලස් සහගත මනෝවිඤ්ඤාණය අන්නර විපහක ස්කන්ධ ටිකට දැස ගන්නවා බහු ඔක්කන්ති නාම රූපං කියන. අන්න එතකොට තමයි අපි කෙටියෙන් ගත්තොත් පෙර අවිද්‍යා කර්මයට අපිට රූප පෙන්න සද්ද ඇහෙන ගඳ සුවඳ දැනෙන මේ වටපිටාව හම්බ වුණා පෙනෙනවා ඇහෙනවා කියන ටික. ඒ පෙනෙන ඇහෙන දේ ආරම්භය තණ්හා උපාදාන භව කියන ගති කෙලස්තික අපි තුල ඇති වුණා මනෝ විඥාන මට්ටමක. ඒ මනෝ විඥාණයෙන් ආපහු දකින අහන ඇත්තට නැඹුරු වුණාම සම්පූර්ණ මේ පුද්ගලයාගේ ඉපදීම වෙනවා. ඒ කියන්නේ ඇත්තටම පුද්ගලයේ සත්‍යය කියලා කතා කරන තැනක තණ්හාවයි ස්කන්ධ ටිකයි දෙක එකට සම්බන්ධ වෙලා තියෙන අවස්ථාව. මුලින්ම අවිද්‍යාවට ස්කන්ධ ටික හැදුනා. ස්කන්ධ ටික නිසා හටගත්ත තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ආපහු ඒ ස්කන්ධ ටිකටම දැසගත්තාම මොනොහොමයි ජාතිය කියන එක වෙන්නේ. ඉපදීම කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට මේකට කියනවා උපාදාන සහිතව වාසය කරනවා කියලා. මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික මේ විපාක ස්කන්ධ ටික බදාගෙනම පවතී. මෙන්න මේ වගේ වෙලාවකදී දැන් පුද්ගලයා කියලා කියන්නේ මේ විපාක ස්කන්ධ ටික තණ්හා උපාදාන කියන කෙලෙස් ටික බදාගෙන බැඳිලා නැත්නම් උපාදාන සහිතව පවතින අවස්ථාව. මේ වගේ වෙලාවකදී මේ තණ්හාවෙන් ස්කන්ධ ටික බදාගෙන වෙල්ලා තියෙන අවස්ථාවේදී තණ්හාව තියදී ස්කන්ධ ටික අතහැරුණා. ඒකට කියනවා මරණය කියලා. ලෝකේ මරණය කියලා කියන්නේ තණ්හාව නැති කරලා නැහැ, කෙලෙස් ටික නැති කරලා නැහැ. නමුත් ඒ කෙලෙස් ටික අසුර කරගෙන හිටුක ස්කන්ධ ටික බිඳිනවා. එතකොට යම් වෙලාවකදී මේ තණ්හාව එක වැඩක් කරනවා. මේ ස්කන්ධ ටික අල්ලගෙන ඉන්නවා විතරක් නෙමෙයි. මේ ස්කන්ධ ටික අතහැරුණාම සමන්ත තව ජීවත් වෙන්න තේස්ත්‍යක් හැදීම පිණිස මේ තණ්හාවෙන්ම කර්ම රැස් කරනවා. ඒක පස්සේ විස්තර කළගෙන පුළුවන් නේ. එතකොට මේ තණ්හාවෙන් ස්කන්ධ ටික බදාගෙනකොට ස්කන්ධ ටික අතහැරනකොට දැන් තණ්හාව උපදන්න කියන කෙලෙස් ටික නැති වෙලා නැහැ. කෙලෙස් ටික තියෙද්දි ස්කන්ධ ටික අතහැරෙනවා. එතකොට කියනවා මරණය කියලා. එතකොට කර්මය නිසා නැවතත් ස්කන්ධ ටික හැදෙනවා. ස්කන්ධ ටික හැදෙනකොටම මේ ස්කන්ධ ටිකට කියනවා සාසව උපාදානීයා කියලා. ඇයි සාසව උපාදානීයා කියලා කියන්නේ බොහෝ කල් සිට ප්‍රවතේන ආස්තව නිදලා නැහැ. ඒ කියන්නේ පෙර ජීවිතයේ අපි හිටියානම් ස්කන්ධයි කෙලෙසි දෙක එකට සම්මිශ්‍ර වෙලා දැඳිලා තමයි තිබුණේ. ස්කන්ධ ටික මේ උපාදාන වශයෙන් අරගෙන තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකයි ස්කන්ධ ටිකයි එකට බැඳිලා තියෙද්දි ඒ කෙලෙස් ටික නැති නොවී ස්කන්ධ ටික අතහැර. ඊට පස්සේ හරියට උපමාවක් කළොත් ගහක වැලක් ඇතිලා තියෙනකොට වැල තියෙද්දි ගහ හැපුවා. වැල හැම වෙලාවෙම බලාගෙන ඉන්නේ කොයි වෙලේද මේකට එල්ලෙන්න යමක් හම්බ වෙන්නේ කියලා වගේ. ඒ වගේ මේ අංහ කියන ගතිය මේ පොළවත් කියන එකක් නෙමෙයි. නමුත් දැන් මෙතනදී උපාදාන වශයෙන් අරගෙන හිටු විස්තන්ත ටිකක් අතහැරුණා. එතකොට මේ කෙලෙස් ටිකට පවතින තැනක්. ඊට පස්සේ මේ කෙලෙස් ටික නැති නොවි අතහැරුණාම ඒකට කිව්වා මරණ කියලා. ආපහු තැනක පොතනක මේ අවිද්‍යා කර්මයට මෙතින්දන් ඇති කරගන්න අවිද්‍යා කර්මයට මේ ස්කන්ධ ටික හටගන්නකොට මේ ස්කන්ධ ටිකේ තියෙනවා ස්කන්ධ ටික තියෙනවා සාස්ව උපාදානීයා කියලා. මොකක් නිසාද? ආශ්‍රවයන්ට ආශ්‍රව සහිත උපාදානෙ තිතයි කියලා. මොකක් නිසාද? පෙර ජීවිතේ ආශ්‍රව හිඳිලා නැතුවයි මෙතෙන්ට මේ ප්‍රතිසන්දි වශයෙන් ආවේ. මෙතෙන්ට ඇවිල්ලා ආයතන ටික හැදිලා අස්සපච්ච වේදනා ඉස්තරතුල වේදනාව කියන ධර්මතාවය ඇති වෙනකොටම ගහක් හටගන්නකොටම අර වැළබදා ගන්නවා වගේ අර සංහ උපාදාන ගතිකී ඇතික ආපහු මේ ස්කන්ධ ටික නිසාම ඇති වෙලා ආයත් ස්කන්ධ ටික බක. ආයත් ස්කන්ධ සංහව තිබ්බ ස්කන්ධ ටික අතහැරනවා. ස්කන්ධ ටික අතහැරනකොට මරණය කියන ස්කන්ධ ටික උපදිනකොට ජාතිය කියන. ස්කන්ධ සංහව හිඳෙන්නේ නැතුව ස්කන්ධයන්ගේ ඇතිවීමෙන් නැතිවීමෙන් තමයි ජාති කියන්නේ ඉපදීම මැරීම කියන දෙක වෙන්නේ. මෙහෙම එන ගමනේදී බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා ලෝකෙට කියලා දෙනවා මේ දුක ඇති කරන හේතු. ඒ කියන්නේ දුක ඇති කරන්ද නැවත දුක ඇති කරන කර්ම රැස් කරවන්න කියති වෙන්නේ මේ තණ්හාව කියලා. මේ දුකට හේතුව තණ්හාව. තණ්හාව නැතිකොලොත් මේ දුක නැති වෙනවා. මේ ඒ සඳහා මගයි කියලා අනුශාසනා කළාම ඒ අනුශාසනාව අහගෙන යම් කිසි කෙනෙක් ස්කන්ධ ටික තියෙද්දී තණ්හාව නැතිකොලොත් ස්කන්ධ ටික තියෙගෙන සසර ජීුනේ තණ්හාව නැති කරන්නේ නැතුව තණ්හාව තියෙද්දි ස්කන්ධ ටික නැහැ. ස්කන්ධ ටික නැති වෙනකොට මරණය කියනවා. ආයෙත් ස්කන්ධ ටික ඇති වෙනකොට ඒකද කියනවා ස්කන්ධ ටික හටගත්තා. ස්කන්ධ ටිකට කෙලස් ටික ආපහු එකතු වෙච්ච ගමන් ආයෙත් යනවා. ඉස්පදීමට මුලින් ස්කන්ධ ටික හැදෙනවා. ඊට පස්සේ කෙලස් ටික ඉදිරියට කෙලස් ටික කල්ලගත්තම යනවා. දැන් බුදුරජාණන් වහන්සේලා පෙන්වුවා තර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒ විපාක ස්කන්ධ ටික නිසා හටගන්න තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඒ ස්කන්ධ ටිකටම දැකගෙන ස්කන්ධ ටිකටම අල්ලගත්තාම මෙන්න මේ පුද්ගලෙක් ඉපදීම වුණා. අනේ පුද්ගලෙක් ඉපදීම නිසායි ජරා මරණ ශෝක පරිද දුක්කම ඇති වෙන්නේ. ඒකට දුකට හේතුව මොකක්ද? මේ තණ්හාව. ඊට පස්සේ තණ්හාව නැතිකොලොත් මේ දුක නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා මේ පටිච්චසම්පාද ධර්මයේ හරහා කියලා දුන්නාම ඒ අවවාදී ඒ උපදේශයේ පිළිතලා යම් කිසි කෙනෙක් සීලයක පිළිතලා සමතකම් මතනකින් කියන්නේ වායාම සති ධර්මතාවය උදව් කරගෙන සමාධි වඩලා මෙන්න මේ විපාක ස්කන්ධ ටික පිරිසිඳ දැක්කොත් ඒ කියන්නේ ස්කන්ධ ටික තියෙද්දි තණ්හාව නැතිවෙනවා. මෙන්න මේ ස්කන්ධ ටික තියෙද්දි තණ්හාව නැති කරන එකට කියන සෝපදේශ නිපාත. ස්කන්ධ ටික තියෙද්දිම තණ්හාව නැති කරන ක්ලේශපත්. එතකොට ඒ තණ්හාව නැති වෙච්ච නිසාම දැන් පුද්ගල භාවයෙන් විදිහට දුකක් නැති වෙන පංච පදන ස්කන්ධ දුකක් නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි මතු මේ වගේ ස්කන්ධ හදන කර්ම රැස්ෙන්නේ නැහැ. මේ තණ්හාව වැඩ දෙකක් කළා. එකක් තමයි මේ ස්කන්ධ ටිකට වැහැගෙන ස්කන්ධ තුල පුද්ගල භාවය හදලා දැන් පංච උපාදාන ස්කන්ධ දුකත් හදුවා. පුද්ගල භාවයෙන් එන දුකත් හදුවා. ඒ විතරක් නෙමෙයි මතු මෙබඳු ස්කන්ධ හදන කර්ම රැස් හදුවා. එතකොට යම් කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියනකොට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබුණේ එක උත්තරයක්. මොකද්ද? සසර හැමදාම වෙච්ච දෙයට වඩා අනිත් පැත්ත. සසර යුනේ මේ ස්කන්ධ ටික බදාගෙන තියෙන කෙලස් ටික එහෙමම තියෙද්දී ස්කන්ධ ටික නැති වෙනවා. ආපහු ස්කන්ධ ටික හට ගන්නකොටම ස්කන්ධ ටික නිසාම හටගත්ත කෙලෙස් ආයෙත් ස්කන්ධ ටික හට ගන්නවා. ආයෙත් ස්කන්ධ ටික අතහැරනකොට ඔන්න ටිකක් කෙලෙස් ඇඩ් කළා තියෙනවා. අනුශය කියලා කියන්නේ කෝකට. දැන් අපි කියමු තණ්හාව මේ ස්කන්ධ ටික බදාගෙන පවතින කෙලෙස් ටික නැති නොකර තියෙද්දි ස්කන්ධ ටික අතහැරෙනවා. අතහැරනකොට තණ්හාව ආශ්‍රව කියන මේ කෙලෙස් ගතිය දුරු වෙලා නැහැ. ආපහු විපාක ස්කන්ධ ටික හැදෙනකොට මේ විපාක ස්කන්ධ ටිකේ තාම කෙලස්තික යෙදිලස් නැහැ. ඒ කියන්නේ පස්සපස්සිය වේදනා කියන තැන එනකන් හැදෙනකන් මේ කෙලස් යෙදිලස් නැහැ. නමුත් කෙලසුන්ගේ යෙදිලස්. ඒ හින්දා අවස්ථාව එනකන් මේ කෙලස්තික යෙදෙන්න අවස්ථාව එනකන් පවතින නිසා කියනවා අනුසය වෙනවා. අනුසය. එතකොට මේ විදිහට ස්කන්ධතික ඇතිවිවි නැතිවිවි යන ධර්මතාවය වෙනුවට මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අනිත්‍යත්ව වෙනවා. මොකද්ද? මේ දුක ඇති කෙරී තණ්හාව නිසායි. තණ්හාව නැතිකොලොත් මේ දුක නැති වෙනවා. ඒ නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා උපදේශයක් දෙනවා තථාගතයන් වහන්සේ. ස්කන්ධ ටික තියෙද්දි තණ්හාව නැති කරා. මේ ස්කන්ධ ටික බදාගෙන ඉන්න කෙලෙසිය කෙලස් ටිකයි ස්කන්ධ ටිකයි දෙක එකට වෙලා බදාගෙන ඉන්න පැවැත්ම තමයි මේ අපි කියලා කියන්නේ, පුද්ගලයා කියලා කියන්නේ. එතකොට මේ දෙක එකට එකතු වෙන හැම තැනකදීම පුද්ගල නිර්මාණය වෙනවා. ස්කන්ධ ටික විතරක් තියෙද්දි පුද්ගලයා හම්බ වෙන්නේ නැහැ. ස්කන්ධ ටික නැතුව තණ්හා උපාදාන කියන කෙලෙසයකට විතරක් පුද්ගල භාවය නිර්මාණය වෙන්නේ නැහැ. පුද්ගලෙකුට පවතින විදියකුත් රූපේ විතරක් ගත්තත් රූපේ සත්‍යයේ තණ්හා විතරක් ගත්තොත් ඒ පුද්ගලෙක් යම් කිසිලක් රූපේමම වුණාද රූපේමගේ වුණාද අන්නේ එතකොට කෙනා මේ කෙලෙසිත ස්කන්ධයක් හසු වෙන්න ඕනේ කෙනෙක්ගේ සත්‍යයේ පුද්ගලයේ ඉදීම වෙන්නේ. එතකොට මේ කෙලෙස් ස්කන්ධ කියන දෙක එකට වෙලා තියෙද්දි ඇතිවෙන දුක්ඛික පුද්ගල භාවයේ දුක්ඛිකට හේතුව කෙලෙස් ටික කියලා උගන්වලා කෙලෙස් ටික නැතිකොළොත් දුක නැති වෙනවා කියලා කියනවා. ඒකට මාර්ගය පෙන්වුවාම ඔන්න ඔය උපදේශේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා අවබෝධ වෙනවා කියන්නේ මෙන්න මේ උපදේශය ලැබෙන එකන ස්කන්ධ ටික තියෙද්දි තණ්හාව නැතිකොට යුතුයි. එහෙම වුණොත් මේ දුක මේ පුද්ගල භවයේ දුකක් මතු ස්කන්ධයන්ගේ ඉදීම හට ගැනීමෙන් මතු ජාති ජරා මරණ දුකක් කියන දැන් මේ පුද්ගල භවයේ දුකක් මතු ජාති ජරා මරණ ශෝක වර්ගයේ දුකක් කියන මේ සියලු දුකක් නැති වෙන්නේ තණ්හාව නැති කිරීමෙන් කියන උත්තරේ. එකයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට අනේක ජාති සංසාරං සංදායස්සං අනිදිසංඝහකාර සංකවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනම් කියලා අර පීති වාක්‍යයක් ප්‍රකාශ කළේ. නොයෙක් ජාති සංසාරේ මේ දුෂ්ණානමති වඩුව හොයමින් ජී හදන දුෂ්ණානමති වඩුව හොයමින් මම නොයෙක් ජාති වල චරිතරුවා නුඹවම දැක්කන නුඹ මේ පස්සේ මට මේ වගේ දේවල් හදන්න නැහැ කියලා බුදුජානක දේශනා කළේ. එතකොට මේ බුද්ධෝත්පාද කාලයක මිනිස්සෙක් තුළ ඉපදුනහම සද්ධර්මය අහන්න ලැබුණා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අහගන්න ලැබුණා කියලා කියන්නේ ස්කන්ධ ටික පරිහරණය කරද්දී තියෙද්දිම තණ්හාව නැති කරන උපදේශය ලැබෙනවා. එතකොට අන්න ඒක තමයි මේ දර්ශනයෙන් අපිට හම්බ වෙන්න ඕන ප්‍රධාන අර්ථය. එතකොට දෙවෙනි කාරණාවක් ඒ තණ්හාව කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ. මොන දැන් තණ්හාව නිසායි මේ පුද්ගල භවයේ ජරා මරණ දුක. එතකොට තණ්හාව නැතිකොළ දුක නැති වෙනවා. හරි. දැන් ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි ඒ තණ්හාව නැති කරන්නේ තණ්හාව උපදින පවතින තැන හොයාගන්න. ඔන්න දෙන්නව මොකද චක්කුන් ලෝකයේ පිය රූපං සාතු රූපං එච්චසතන්නහ උපජමන උපජිත එතනේ සමනන් රූපං ලෝකයේ පිය රූපං සාතු රූපං එච්චසතන්නහ උපජමන උපජිත එතනේ සමනන් අන්න විපාක ස්කන්ධ ටික තමයි දෙන්නේ ඇහැ රූප ඒ කියන්නේ පෙර අවිද්‍යා කර්මයක හටගත්ත ආයතන ටිකත් ඒ වගේම කර්මයක හටගත්ත විපාක ටිකත් රූප කියන කන ශබ්ද කියන රූප ටික විපාකන්නේ මේ පෙර අවිද්‍යා කර්ම තැදු කර්ම දූපහ අනදීනාත්. ඒ නිසා හටගත් චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ වගේ ටික විපාක. මෙන්න මේ පෙර කර්ම විපාකයට හටගත් ස්කන්ධ ටික තමයි දෙන්නේ සංහව උපදින්නහා පවතින්න පුළුවන් හැටි. මොන බලන්ද ඒකෙදිත් හොඳ කාරණාවක් කියනවා අපිට. තණ්හාව උපදින්න හා පවතින කියන දෙක ආකාරය වචනයක්. ඒ කියන්නේ චක්කු සම්පස්සය නිසා යම් වේදනාවක් ඇති වුනොත් ඒ වේදනාව නිසා තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඒ කෙලෙස් ටික ඒ ඇහැ රූප චක්කු විඥානය කියන ආයතන ටිකෙන් දැසගත් දැන් පුද්ගලයා ඇති වෙච්ච හැටි අපි පෙන්වනවා විපාක ස්කන්ධ ටික නිසා කෙලෙස් ටික ඇති වෙලා ඒ කෙලෙස් ටික විපාක ස්කන්ධ ටිකෙන් දැසගත්තා කියලා. අනේ විපාක ස්කන්ධ ටික නිසා හටගත් කෙලෙස් ටික කියලා කියපු තැන තමයි උපජ්ජමාන උපජ්ජත. මේ හේතනාව උපදිනව නම් උපදින මේ දෙකේ. එස්තනී සමානිච්චි පවතිනත් එහෙම කියලා කියේ ඒ කෙලස් ටික අර විපාක ස්කන්ධ ටිකට ආපහු දැස ගන්නවා. ඒකෙන් ධාති කියන තැනින් දෙන්න මෙයාපෝ මේ කෙලස් ටික ඒ ටිකේම වාසය. එතකොට තණ්හාව උපදිනවා හා පවතිනවා කියනකොට අර මම ඉස්සර මතක් කළා උපමා උගලන්ට අර මලේ නිසා හටගන්න සුවඳ ඒ සුවඳ ඇතිකරන්න හේතු වෙච්ච මල රේණු කෙනිය කියන ටිකම අපවල්ල ගත්තාම සුවඳ බල බල සුවඳ හැබැයි එක එක දෙන් කළා ගත්තොත් එකක් පොතේ සුවඳ නෙමෙයි ඊළඟ නිසාම හටගත්ත සුවඳ ඒ ටිකම අල්ල ගත්තාම සුවඳවත් බල ඒ වගේම මේ විපාක ස්කන්ධ ටික නිසා හටගත්ත පුද්ගල මහා දැන් මම මගේ ආත්මය කියනකොට තණ්හා මාන දික්ටි තියෙනවා. තණ්හාවයි මානෙයි දික්තියයි. එතකොට මේ මම මගේ ආත්මය කියන ගති ටික තමයි මේ හැමතැනකම කතා කරන්නේ. ඒක ඒ ඇහැ රූපෙන් ඇහැ නිසාම මම කියන හැඟීම ඇති වෙලා මම කියන්නේ කවුද කිව්වම මේ ඇහැ කියලා පෙන්වනවා. ඉදාවට මේ ශරීරය නිසාම මම කියන හැඟීම ඇති වුනහම මම කියන්නේ කවුද කියලා අර්ථ දක්වන්නට මේ ශරීරයෙන් පෙන්වුවත් අපි එතකොට මේ ශරීරය ඇත්තත් මම ඉන්නවා. මේ ඇසිතත් ඇහැසිතත් මම ඉන්නවා. ওই විදිහටයි අපිට පුද්ගල භාවය ඇඳිලා තියෙන්නේ. එතකොට මේ ඒ නිසා උපදින සංහව ඒ ස්කන්ධ ටිකම අල්ලගත්තා කියන කාරණාව. ඒක උපජමන උපජිත. ඊට පස්සේ හොඳට බලන්න මේ තණ්හාව නැති වෙන්න ඕනේ කොහෙද? ප්‍රහාණය වෙන්න ඕනේ කොහෙද? අන්න එක්ක නිරුජ්ජමාන නිරුජ්ජති එක්ක පහියමාන පහියති. එතකොට තණ්හාව නැති වෙන්න ඕනේ ඇහැ රූප කියන තිකේ තමයි තණ්හාව උපදින්නත් ඒව දකිනකොට ඒ නිසා තණ්හාව උපදින්නේ නැති වෙන්නත් ඕනේ. ඒව මම මගේ කියන තැනකින් හිත දැකගන්නේ නැති වෙන්නත් ඕනේ. මේ ආයතන ටිකයි අන්නහව උපදින්දහා පවතින්න පුළුවන්කම තියෙන්නේ අන්නහව උපදින්නේ නැතුව පවතින්නේ නැති වෙන්න තියෙන්නේ එතනින්මයි. මේ ටික මම ඔයගලට මතක් කළේ අපි භවනා කරන්ද හදනකොට අපි සමහර අවස්ථාවල සිතුවිලි ගැන සිතුවිලි හඳුන ගන්න ආකාරයෙන් දැන් ඉතලට කතා කරන්න ඉගෙන ගන්න වෙනවා. එතකොට අපි මේ කරන දේ හරියට අර්ථය දන්නේ නැති වුණොත් ඒ ඔක්කොම හිතේනේ තියෙන්නේ කියයි ඔක්කොම සිතුවිල්ලක් නේ කියයි නෑ කිසිම දෙයක් නැති කමක් නේ කියයි දැන් මම හොඳ තැනක ඉන්නවා මුකුත් මට නැහැ ඉතින් නෑ කියයි. ඒ වගේ එක එක හිස්තන් අල්ලන්නවත් නැත්තම් එක එක තව මොනවත් ගැටියක් උපදව ගන්න දෙන්නේ අපි මේ කරන්නේ ඒ හිත වඩලා සිත සිතුවිලි හඳුනා ගැනීමෙන් නැත්නම් විතරක හඳුනා ගැනීමෙන් තාපයෙන් ගතු එකතැනක ඉඳගෙන අපි කරන භාවනාවේ අපිට නුවණ ඇවිල්ලා තියෙන්න ඕනේ අපි ජීවත් වෙන ලෝකයෙන් ඇලෙන්න ගෙටින් නැතුව ඉන්න පුළුවන් කම හැදිලා තියෙන්න ඕන කියන එක කියන්නේ මම මේ ටික ගත්තේ උත්තරයව පටිච්ච සමුපාදය හරහා මේ දුක ජාතිය නිසායි දුක දුකට හේතු තණ්හා උපාදාන බව කියන කෙලෙස් ටික නැති කරලොත් දුක නැති වෙනවා. ඊට පස්සේ උත්තරයව මේ කෙලෙස් ටික කොහෙද උපදින්න පුළුවන් පවතින්න පුළුවන් විපාක ස්කන්ධ ටිකේ නැති වෙන්නත් ඕනේ කොහෙද විපාක ස්කන්ධ. ඒවාම උත්තරයක් ආව එහෙනම් අපිට මේ විපාක ස්කන්ධ ටික තමයි පිරිසිඳ දකින්න ඕනේ තණ්හාව උපදින්නවා පවතින්න දැක්කේ. එහෙම වෙනකොට තණ්හාව නැති වෙනකොට දුක නිරුද්ධ වෙනවා කියන එකේ නිරෝධි සාක්ෂාත් වෙනවා. එතකොට පටිච්චසමුප්පාදය හරහා චතුරාර්ය සත්‍ය අවබෝධයට ඇවිල්ලා චතුරාර්ය සත්‍යෙන් අපිට ලැබුණු අර්ථය වුණා මොකද්ද? ස්කන්ධ ටික තියෙද්දි තණ්හාව නැති. ඒ කියන්නේ ලෝකෝත්තරයි. ලෝකෝ කියන්නේ හැම වෙලෙම කෙලස් ටික තියෙද්දි ස්කන්ධ ටික අතහැරෙන පැත්ත. ලෝකෝත්තර කියලා කියන්නේ ස්කන්ධ ටික තියෙද්දි කෙලස් ටික අතහැරෙන. ඒ උපදේශයයි ලැබුණේ අපිට මෙතෙන්දි කියන කාරණාව දල වශයෙන් හිතට ගන්නකො. ඊට පස්සේ අපිට අවශ්‍ය චතුරාර්ය සත්‍ය කියන එකෙන් ලැබුණු කෘත්‍යෝක තමයි ස්කන්ධ ටික තියෙන්නේ කෙලස් ටික නැතිපති උතුයි කියන එක. ඊට පස්සේ කෙලස් ටික නැති කරන්ද කෙලස් ටික ඇති වෙන භූමිය හඳුන ගන්න ඕනේ. ඒ පාර ඒ ටිකට තමයි මේ ස්පර්ශ ආයතන 6 හරහා උපදින සියලුම ඒ කියන්නේ නාම ධර්ම ටිකයි සිතයි ඒ ටික ඔක්කොම ටික පෙන්න ඒ කියන්නේ 6 ඒ ගුණවල 6. ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි විඥාන 6යි ස්පර්ශ 6යි වේදනා 6යි සංඥා 6යි සමාවෙද 6 ගුණවල 10යි 60යි. ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි විඥාන 6යි ස්පර්ශ 6යි වේදනා 6යි සංඥා 6යි චේතනා 6යි විතක් 6යි විචාර 6යි. හරිද? ආධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන 6, විඥාන 6, ස්පර්ශ 6, වේදනා 6, සංඥා 6, චේතනා 6. තණ්හා 6, විතක්ක විචාර කියන මෙන්න මේ 10. එතකොට මේ 6 6 ගුණවල 10ක් කියන්නේ 60 පොලක් කියන තණ්හා උපදින්න බව. මෙන්න මේ 60 පොලේ තමයි තණ්හාව නිරුද්ධ වෙන්නේ. කියනකින් කිව්වේ ඕගොල්ලෝ සිතේ උපදින සිතුවිල්ලක ඇත්ත බලනකොට බාහිර රූපය අනුව, ශබ්දය අනුව, ගන්ධය අනුව, රස පොට්ටබ්බය අනුව යන්න තියෙන කිලේශය වැඩි වෙනවා. ඒ සත්‍යය කියන අවබෝධය ඕගලන්ට ලැබෙනවා. අපි කෙටියෙන් කියන්නේ සමහර විටක මේ මනෝ ස්පර්ශය නිසා පහළ වෙන වේදනා සංඥායිසික ටිකක් නේද කියලා හඳුනා ගන්න තමයි ඕගොල්ලෝ කරන්නේ. හැබැයි ඒක හඳුනා ගන්න පුළුවන් වුණා කියලා ඕගොල්ලන්ට සතුටු වෙන්නත් බෑ. දැන් හැම සිතුවිල්ලක්ම අහිති බලා ගන්න පුළුවන් වුණා කියලා ඕගොල්ලන්ට සතුටු වෙන්න පුළුවන්කම දුක් නෑ. එහෙම නැත්නම් දැන් සිතුවිලි එන්නේ නැති තැනකට ඇවිල්ලා කියලා සතුටු වෙන්නත් බෑ. මේ ටික කරන්නේ මොකටද? මේ කරන එකෙන් ඕගොල්ලෝ ජීවත් වෙච්ච නැත්නම් ආපහු මේ භවනාව නැගිටලා යනකොට මේ ආයතන පරිහරණය කරන ලෝකයේ තුල ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න ඒ තුල ඇති යථාර්ථය දකින අවබෝධාත්මක මනසකුයි හැදිලා තියෙන්නේ කියන කාරණාවයි මම මේ එකින් එක අරගෙන එන්නන්නේ. ඒ කියන්නේ භවනා කරන් ඉස්සෙල්ලා අපි කරන්න යන දේ අර්ථය දැනගන්න ඕනේ කියන එක. නැත්නම් තමයි අපිට ඔක්කොම නැ ඔක්කොම සිතුවිලි ටිකක් මේ තියෙන්නේ කියයි නැත්නම් මේ සිතුවිලි ඇති වෙලා නැති වෙනවා හිත දිහා බලාගෙන ඉන්න එක විතරක් නේ අපිට කරන්න තියෙන වගේ තැනකදී. ඉතින් ඇත්තටම හිත දිහා බලාගෙන ඉන්නවා කියන එක නෙමෙයි අපිට කරන්න තියෙන්නේ. මේ ස්පර්ශ ආයතන 6. ඒ කියන්නේ තණ්හාව උපදින්න පවතින්න පුළුවන් තැන් වල තණ්හාව උපදින්නේ පවතින්නේ නැති විදිය අවබෝධයක් අපිට ලැබිලා තියෙනවා කියන කාරණාවක යොදවන්නේ. එතකොට එතන අපිට එකකට ආවා අපි පටිච්චසමුප්පාදින් චතුරාර්ය සත්‍යයට එකෙන් ආවා අපි ත්‍රිස්කන්ධ ටික කියෙද්දි කෙලස් ටික නැති කළොත් ඉති අර්ථය ඊටවසේ කෙලස් ටික නැති වෙන්න ඕනේ මෙන්න මේ තැන් වලයි කියලා. ඔන්න ඔය අවබෝධය ඇති කරගත්තට පස්සේ අපි හැම කෙනෙක්ම අපිට පුළුවන් විදිහකට ඒ කියන්නේ මේ ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි කියන උත්තරය ආවේ. කියන්නේ තණ්හාව ඇති වෙන්නහා උපදින්නහා පවතින්න හේතු උනේ මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි කියන එක. තණ්හාව නැති වෙන්නහා නිරුද්ධ වෙන්නහා ප්‍රහාණය වෙන්න නම් ඒක තියෙන්නේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි දැක්කේ. ඒ කියන්නේ සමුදය දුරු කිරීමටත් නිරෝධය සාක්ෂාත් කිරීමටත් මාර්ගවල දෙකක් මාර්ගවල එකයි තියෙන්නේ. අඳුර දුරු කරන්නත් ආලෝකය අයින් කරන්නත් තියෙන්නේ එක ක්‍රමයක්. අඳුර වෙනම අයින් කරනවා ආලෝකය වෙනම ඇති කරනවා කියලා ක්‍රම දෙකක්. අපි අඳුර තියෙන වෙලාවකට ආලෝකය ඇති කළාම ආලෝකය ඇති කරනවා කියන සිද්ධියෙන්ම අඳුර නැති වෙනවා. ඒ වගේ අපිට සංහාව නැති කරලා නිරෝධය ඇති කරනවා කියලා මේ දෙකේ දුක ඇතිවීම නැතිවීම කියලා කෘත්‍ය දෙකක් වුණාට මේ කෘත්‍ය දෙකම කරන්න අපිට තියෙන එක දෙයයි. මොකද්ද? සම්මා දිට්ඨි. ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි. විපාක ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි. මේ ඇත්ත ඇති හැටි දකින්නවා කියන ඒ දර්ශනයෙන් සමුදය ප්‍රහාණය කරනවා, නිරෝධය සාක්ෂාත් කරනවා, මාර්ගය වැඩෙනවා කියන මේ කාරණා ටික ඔක්කොම එක කෘත්‍යයක් තුල වෙනවා. එතකොට ඔන්න ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි. ඇත්ත ඇති හැටි දකින්න අපිට පුළුවන් කමක් නැහැ. අපේ හිතේ නොයෙක් විදිහේ ආවරණීය ධර්මයන්ගෙන් පිරලක්. එතකොට ආවරණීය ධර්ම නැත්නම් නීවරණ ධර්මයන් අඳු කරගන්න අපි උපායක් හදේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වායාම සති කියන ධර්මතාවය උදව් කරගෙන සමාධිය ඇති කරගන්න. එතකොට වායාම සති කියන ධර්මතාවය උදව් කරගෙන චිත්ත සමාධියක් අපිට ඇති කරගන්න බෑ. කය වචන දෙක අසංවරයි. ඊට පස්සේ කය වචන දෙක අපිට සංවර කරගන්න වෙනවා, හිත සංවර කරගන්න. උද ඉඳන් ආපහු අපිට පාතට වෙන්න වෙනවා. ඊට පස්සේ මේ ටික අහගන්න සාම ආර්ය ශ්‍රැංග මාර්ගය නෙමෙයි. පටිච්ච සම්පදාය හරහා චතුරාර්ය සත්‍ය ඇත්තවිලා එතනින් ප්‍රධාන මෙන්න මේ විදිහට දුක නැති කරගන්න කියන දුක නැති කරගන්න ඇත්ත සියටින් දැක්ක යුතුයි. ඒ සඳහා හිතේ සමාධියක් ඇති කරගන්න, සමාධිය සඳහා ආය වචෙන් දෙක සංවර කරගන්න කියන තැන දක්වාම කල්යාණ මිත්‍ර ඇසුරෙන් ලැබෙන උපදේශය ධර්මානුශාසනාව තමයි ඒ දක්වාම තියෙන්නේ. ඒ අහගත්තු දෙයට අනුව යම් කිසි කෙනෙක් කායික වාචික සංවරය අඳහා තම තමන්ට හැකි පමණකින් සීලයක පිහිටලා කායික වාචික සංවරය සඳහා තම තමන්ට හැකි පමණකින් සීලයක පිහිටලා ගිහිපොතොන්ට පන්සිල් ආජීවස්තමක සී උපෝසත අෂ්ටාංග සී ඒ වගේම ස්වාමිනුත් සාමණේර උපසම්පදා සීලය මේ වගේ තමන්ට හැකි ප්‍රමාණකින් සීලයක පිහිටියාම ඒ තුලින් කරන්නේ මොකද්ද? කය වචන දෙක දැඩි අසංවර කෙනෙකුට අපි කියමු මේ වැකුණු අත්ඇතු ඡන්ද පරස අලු සිත් ඇති කෙනෙකුට හිත එකඟ කරගන්නවා වගේ සියුම් කාරණාව කරන්න අමාරු. ඉතින් ඒ නිසා තමයි ඔය ඇත්තටම නියම විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේට අයිති සීලය හැටියට පෙන්වන්නේ ජීවිතමුතු සමාදන් වෙන ආජීවස්තමක සීලය. ඒකේ කයින් කරන වැරදි තුන කරන්නේ, වචනෙන් කරන බොරු කේලම් ස්පර්ශ වචන කියන තුන කරන්නේ. ඒ වගේම මිච්ඡා ජීවාවේ ගමන මිච්ඡා ජීවයෙන් වළකිනවා කියලා මනසින් කරන දෙකයි. එතකොට මෙන්න මේ මනසින් කරන මිච්ඡා ජීවය කියන මේ මිච්ඡා ජීවය කියන එකයි මෙන්න මේ වැරදි ජීවක වචන වචනෙන් හතරයි කයින් තුනයි මිච්ඡා ජීවයෙන් ජීවත්වෙන්නේ කියන කාරණාව මෙන්න මේ අට. මේ අට තමයි නියම විදිහට සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආජීව කියන සීලය පිළිබඳ තියෙන අංග තුනේ කියන කාරණාව තමයි ආජීව අෂ්ටමක සීලය තුල තියෙන්නේ. එතකොට මේ විදිහට සීලයක පිළිපදියාම ඒක උපකාරයි කය වචන දෙක සංවර කරගන්න. ඊට පස්සේ කය වචන දෙක සංවර කරගත්ත කෙනා ඊගාවට උත්සාහවත් වෙන්න පෙන්වන්නේ කෙලිම දර්ශනය නේ. බුදුජානන් වහන්සේ ඊගාවට පෙන්වන්නේ ඔන්න දැන් තමයි තමන් තුලින් ප්‍රතිපදාවක් ගොඩනගෙන යම් කිසි කෙනෙක් මේ උපදේශයට අනුව. දැන් මේවා ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ අටපාදම් කරලා ආගමට කියන්න පුළුවන් අංග අටක් නෙවෙයි. තමන් තුල උපදව ගන්න පුළුවෝනේ කාරණා. අපි කියමු කෙනෙකුට අද මේ සීලයේ උදව් කරගෙන සමාදන් වෙච්ච සීලයේ කියනවා කය වචන දෙක සංවර කරගත්තද අන්න එයාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක පිහිටයි. අංග තුනක් තමන්ගේ ජීවිතයෙන් සම්පූර්ණ කරේ. සම්පූර්ණ කළ මේ එක එක අංගෙන් අංගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක එක කාරණාවන් තමන් තුල විද්‍යමානද නැද්ද කියලා බල බල මේක මනෝමය ආර්ය අෂ්ටාංග මාර්ගය සජ්ජායන කරන මෙනෙහි කරනවා කියන ධර්මතාවයක් නෙවෙයි. එකේ මේ දර්ශනේ සාක්ෂාත් කර ගැනීම සඳහා තමන් තුල මෙබඳු ප්‍රතිපදාවක් දක්වන්න ඕනද කියලා බලන්න. එකුවේ දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨි සංකප්ප වාචා කම්මතා ජීවායම් ප්‍රතිසමාධි කියලා අපිට එක විදිහට කියාගෙන යනවනේ. දැන් අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ කටපාඩම් ප්‍රදාන. නමුත් එහෙම නෙමෙයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියලා කියන්නේ ඒක සමඟ ජීවිතේ වෙන. හරි. එතකොට දැන් කෙනෙක් ඔන්න සීලයක පිහිටලා සීලයේ උදව්වෙන් කාය වචන දෙක සංවර කරගත්ත ඔන්න දැන් අංග තුනක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමන් තුළ පිහිටලා. ඒකයි බුදු දන්වා කැම්බලෙන් පෙන්නන්නේ පොළවේ යම් කිසි මිනිස්සෙක් යම්ම කර්මාන්තයක් කරනවා නම් පොළවේ සිහිතලා පොළවේ පිහිටලා පොළවේ ඉඳගෙන කර්මාන්ත කරනවා වගේ සුතව සාධු ශ්‍රාවකය සීලයේ පිහිටලා සීලයේ ඉඳගෙන මැත්තේ මේ ගුණගත් කොට. ඔන්න දැන් ඒ කාරණා දෙක තමන් සන්තකයේ කියනවා කියලා තමන්ට විද්‍යමානයි නම් තමන්ට පැහැදිලි නම් ඊගාවට තමන් ඊගවංග ටික සම්පූර්ණ කරගන්න යායි. ඊගාවට පෙන්වන්නේ මොකද්ද? වායාම සති සමා. හොඳට බලන්න ඊගාවට බුදුරජාණන් වහන්සේ සමාධිය කෙනිස පෙන්න්නේ අනර දර්ශනේ නෙමෙයි. දර්ශනේ නෙමෙයි. වායාම සති සමාධි උස්සහයෙන් සති කියන්නේ සිහිය ඈ උස්සහයෙන් සතර සති ප්‍රත්‍යහන වඩන හිත සමාධි කරගන්න හැ සමාධියට පරිස්කාර හැටියට පෙන්වන්නේ මොකද්ද වායාම සති දෙක. ඔන්න දැන් ඊගාවට අද අපිට භාවනාව කියලා හම්බ වෙන්නේ දැන් සීලේක මම හිතනවා මේ ධර්මතා කතා කරන මේ පින්වතුන් හැමෝම තම තමන් යම් මට්ටමක සමාදන් වෙච්ච මේ පින්වතුන්ට නිත්‍ය පංචශීලයක් කියන පංචශීල වල ඉඳලා යම් යම් මට්ටමක සීලයක සමාදන් වෙලා කායික වාචික යම් සංවරයක් අනිවාර්යයෙන් පිටලා තියෙන්නේ. හරි. දැන් මේ ප්‍රධාන අංග තුන වචනයක් නෙමෙයි අපේ ජීවිතයට කොට. හරි. දැන් ඒ අපි දැන් වායාම සති උස්සහවත් වෙන්න ඕනේ සිහිය පිටුවා ගන්න. එතකොට අපේ මේ උත්සාහය මොකද්ද? උත්සාහය කියලා කියන්නේ නෝපං උපං අකුසල ධර්මය දුරු කළා නෝපං අකුසල ධර්මය නෝපදව නෝපං කුසල උපදවල උපං කුසල වැඩි කරනවා. ඔන්න ඔය උවමනාවෙන් තමයි සිහිය පිහිටවන්නේ. ඒ කියන්නේ ඔගොල්ලෝ වතුන් සිහිය තබා ගන්නවා කමඨහනකට. ඒකේ අර්ථය තමයි කොහොමද යම් උපන් ආශ්‍රවයක් තියෙන යම් උපන් අකුසලයක් තියෙන ඒ උපන්න අකුසලේ දුරු වෙද්දත් නෝපන්න අකුසලේ නූපදෙන්න උපන් කුසලේ නැත්නම් යහපතක් තියෙනවා නම් ඒක වැඩිෙන්ටත් නූපන්න යහපත වැඩි දියුණු වෙන විදිහට තමයි සිහිය තබන්න ඕන. ඔක අපි මෙහෙම ගත්තොත් තව පැත්තකින් උපන්න ආශ්‍රව දුරු වෙන්නත් නෝපන් ආශ්‍රව නූපදෙන්න. උපන් ආශ්‍රව දුරු වෙන්නත් නෝපන් ආශ්‍රව නූපදින විදිහට හිත තිබ්බොත් ආන්නේ විදිහට තමයි එතකොට යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නැත්තම් මෙන්න මේ සීය කියලා කියන්නේ. එතකොට අපි කිව්වොත් අපිට රාග ගතියක් තියෙන්නේ. උපන්න අකුසල් කියලා කියමු. සරාගී ගතියක් අපේ ජීවිතේ තියෙන්නේ. යම් රූපයක් දිහා බලනකොට මංගාව තියෙන රාග ගතිය තවත් වැඩි වුණු වෙන්නත් අලුතෙන් තව තව රාග ගති උපදිනවා නම් උපදින විදිහටත් මම රූපයක් දිහා බලනවා නම් මට උපන් අකුසලිය දුරු කළ නූපන් අකුසලිය නූපදිනවා කියන විදිහට මම හැසිරලා නැහැ. අර වීර්ය මංගාව නැහැ. නමුත් මම මේ රූපයේ ඇත්ත ඇති හැටි බලන්නේ හිත යොමු කරනකොට සිහිය යොමු කරනකොට කල්ල කියන්නේ මොකක්ද? දැන් තියෙන රාග ගතියක් තියෙනවා ඒක ටික ටික ගෙවෙද්දී නූපන්න රාග ගතිය නූපදින විදිහට අපි කියමු සිහි කරනවා නම් අපි කියමුකෝ බොහොම ලස්සනයි පියයි අර කෙනාගේ ඇස් දෙක හරි ලස්සනයි මූණ හරි ලස්සනයි කියලා අපි හිතුවොත් බලන්න ඒ විදිහට මම සිහි කරනකොට උපන්න අකුසලයේ වැඩෙනවා නූපන්න අකුසලයේ උපදිනවා. නමුත් මෙතන දැන් සිහිය ප්‍රබන්තෝනේ කියලා පෙන්වන්නේ වායාමසක්. උස්සහය මොන විදියකට සිහියෙන්ද? අර කියන රාගකයේ තියෙන ඒක නැතිවලා නූපන රාගකතියක් ඇති වෙන්න නම් අපි දැන් ඇහැට පෙනෙන ප්‍රමාණයට සීමා නොවි. නුවණින් මේ රූපේ අභ්‍යන්තරට යන්න. ඒ කියන්නේ අපි කියමු මේ රූපයේ කෙස් මේ උදාහරණයක් තම භවනා කරනවා නේ මම. රූපයේ කෙස් ලොම්නිය දත්තම් මස් නොයේ කිහිප පොහොත් පොකොටස් ටිකක් නේද මේ රූපේ තියෙන්නේ කියලා අපි නොවනේ බැලුවොත්. ඔන්න හොඳට බලන්න ඒ විදිහට බලනකොට ඒකේ රාගයට ඇති වෙන විදිහට නිමිති අනුමිති ගන්න. උපන්න රාග ගතියක් කියනොත් දුරු වෙනවා. නූපන්න රාග ගති උපදී. එතකොට අර විදිහට බලනකොට නූපන්න කුසල් ඉපදෙනවා උපන්න කුසලයක් තියෙනවනේ යහපත් ගතියක් තියෙන එක වැඩි දියුණු වෙනවා. අන්න ඒ විදිහේ උත්සාහයකින් මේ සතිපට්ඨාන සිහිය පිහිටවන දුර. ඒ කියන්නේ මෙන්න මේ සතර සම්ප්‍රදාන කියන වීර්යය නැත්නම් නුවණින් තමයි සිහිය පිහිටවන දුර. එතකොට අන්න ඒ විදිහට සිහිය පිහිටුවගෙන තමයි කරනකොට තමයි හිත ටික ටික සමාධි වේ. මේ සතිපට්ඨාන භාවනා කරන කාලෙදී ඒක ප්‍රධාන කෘත්‍ය තමයි විනේය ලෝකයේ අභිජ්ජා දෝමනස. පංච උපාදාන ස්කන්ධ ලෝකේ අභිජ්ජා ව්‍යාපාර දැඩි ලෝභය සහ ද්වේෂය කියන කාරණා දෙක හික්මන එක තමයි මේ කාලෙදී අර්ථ එක තාම අවිද්‍යාව සහ මුලින් නැති වෙන්නේ මේ කාලේ. ඒ නිසා දැන් අපේ ජීවිතයෙන් හඳුනා ගන්න ඕනේ අපේ ජීවිතයෙන් හදා ගන්න ඕනේ ඊගාවංග ටික මොකද්ද? වායාම සති කියන ටික. හරිනේ. ඒක කරන ආකාරය මම අර පෙන්නේ. ඒකදී තව පැත්තක් මම ඕගලන්ට උපමා කළොත් හැම වෙලාවෙම මෙන්න මේ උපමාව සතිපට්ඨානේ වඩන්න ඉස්සෙල්ලා කායගත සතිය වඩනවා නම් කායගත සතිය වඩන්න ඉස්සෙල්ලා මෙන්න මේ උපමාව තමයි සන්තකේ සබා ගන්න. අපි කියවමු බොහෝම ලස්සනට නොයෙක් විදිහේ කැටයම් වැඩ දාලා හදපු නැටි භාජනයක් තියෙනවා. හොඳට පින්තාරු කරලා ලස්සන ලියවැල් කැටයන් හදලා බැලු බැලමට හරී ලස්සන. ගත්ත ගමන් ඔසෝගන කරේ තියාගෙන තරම් හිතන ඉගේ හරි ලස්සනයි දැකුණා. හැබැයි ඕකට පණුව ගහලා මාස ගණන් පල් වෙච්ච අසුචි වලක හෙන්න අසුචි ගොඩක් තමයි පුරවලා තියෙන්නේ මේ මැටි කල්ලි ඇතුළට. පණුව තිනවා ගත්ත ගහන මොන විදිහකට එහෙම කළා තමයි වහලා තියෙන්නේ. දැන් අපි පිටතින් බැලුවොත් මේක දිහා හරි ලස්සනට කැටයන් කරපු සිත්තරමක් පෙනේ අපිට. තුමක් පෙනේ. ඔන්නෝය පෙනෙන මට්ටමට කියනවා මොකද්ද? ඔය පෙනෙන මට්ටමට කියනවා විඤ්ඤාණයේ අධ්‍යක්ෂීම කියලා. දැන් පිටින් ලස්සනට සිතුවම් කළ දියබල් සහිත මැටි කලේ ඇහැට පෙනෙනවා. කොනෝ පෙනෙන මට්ටමට තමයි විඥානේ අධ්‍යක්ෂක කියන්නේ. මේ විඥාණයෙන් විඤ්ඤාණය යොදෙන මට්ටම හැම වෙලාවෙම කාමයන්ට ආස්වයන්ට හිතයි. උපාදානයට හිතයි. ඔය පෙනෙන රූපයට කියනවා ආස්ව උපාදානීය ආස්ව සහිත උපාදානයේ තීත මට්ටමක ඕක. හැම වෙලාවෙම නූපන් තණ්හාව උපදින්න හා උපන් තණ්හාව පවතින ඔය රූපේ හිතයි. ඔය රූපේ හිතයි. එතකොට නූපන් අකුසල ධර්ම උපන්න රාගයේ වැඩි වෙන්න නූපන් රාගයේ උපදිත ඔය රූපේ හිතයි. කොයිදිය හුදුට හරි ලස්සන ලියවැලක් මේ දෙක හරි ලස්සනට හදලා තියෙනවා නේද බලන්නකො මේක කියලා මේ විදිහට වර්ණනා කරගන්න. අභිනන්දති අභිවදති අජ්ජෝසය චිත්ත. අභිනන්දති සතුටු වෙනවා. අභිවදති සතුට බව කිය බලන්නකො මේක හදලා තියෙන ලස්සන හතෙම හොඳයි නේද අභිවදති. අජ්ජෝසය චිත්ත. සතුටු වෙන්නේ නැහැ ගුණ කියන්නේ නැහැ හැබැයි ඊට කකුලුව ඇස් ගෙඩි දෙක එළියට දාගෙන ඉන්නවා වගේ ඇස්කන් දෙකම කොහොම අර තේන්නේ විදිහට නැඹුරු කරගෙන බලාගෙන ඉන්නවා නැඹුරු ඉන්නවා නම් අජෝසයි පිටත ඒකත් ඒද විඥානේ පිටත මේ කියන්නේ මේ සංඝ උපාදාන කියන ගති ඇති වෙනවා මේ විදිහට රූපෙට නැඹුරු වුණා නම් රූපේ සතුටු වුණා නම් සතුට බව කිව්වා නම් එහෙම නැත්නම් ඒ තේන ලියදල එතන ලස්සනයි කියලා හිතන්නේ නැති භාජනයේ නැඹුරු වෙලා බලාගෙන හිටියා නම් ඇති. මේ පැත්තෙන් ඇති කියන මොකද්ද? සංඝ උපාදාන ගති කීචක ඇවිල්ලා ආධ්‍යාත්මික පැත්තේ සවිඥානික කරනවා. දෙහෙන පැත්තෙන් නෙමෙයි විඥානය දැසගන්නේ. ඒ රූපය කියලා කියන තණ්හාවේ ඒ කෙලෙස් සහගත, විචි සහගත මනෝ විඥානික කයට දැසගන්නවා. කයයි සවිඥානික කරන්නේ. තමන්ගොයි හදන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කාමයේ විපාකය කාමයන්ගේ විපාකය මොකක්ද කියලා යම් කාමය වානෝ තජ්ජං තජ්ජං අත්ථභාවං අබිනිබ්බත්තේති පුඤ්ඤභාගියව අපුඤ්ඤභාගියව මේ රූප කාම ශබ්ද කාම රූප ශබ්ද ගන්ධ රස කියලා මේ පංච කාමය අරව ඉන්නකොට වලඳනකොට ඒක විපාකයේ හැටියට පෙන්වන්නේ මොකද්ද? එයින් ඒ කුසල සහගත වූ අකුසල සහගත ආත්ම භාවය උපදිනවා. මේ මරණයෙන් ප්‍රතිසිද්ධියක් නෙමෙයි. මේ ජීවිතයෙන් පුද්ගලය උපදිනවා. තජ්ජං තජ්ජං අත්ථ භාවං අබිනිබ්බත්තේති පුඤ්ඤ භාග්‍යව අපුඤ්ඤ භාග්‍යව. හොඳට කාමයේ වලඳන කෙනාව හතර. හරි. දැන් මේ ලියවල දිහා හොඳට බලාගෙන ඉන්නවා. අභිනන්දති අභිවදති එහෙම නැත්නම් රජෝසය චිත්තීත බැසගෙන ඉන්නනම් පච්චති නාති නන්දි කියලා කියන්නේ උපාදා නන්දි කියලා කියන්නේ යා නන්දි සදුපාදා යම් නන්දියක් තියෙද ඒ උපාදා උපාදාන පච්චය බහුබව පච්චය ජාති කියලා අපෝ මෙතෙත්ම ඇවිල්ලා තියෙනවා හරි ඔන්න ওই විදිහට තියෙන එකට තමයි කියන්නේ ওই විදිහට හැසිරෙන එකට කියනවා කිසි උත්සාහයක් උපං අකුසලයේ වැඩෙන නූපං අකුසල නෝ උපදින විදිහ තියෙනවා. දැන් සතිපට්ඨානෙ වඩනවා කියලා කියන්නේ එහෙන් විඥානේ අධ්‍යක්ෂින් බැලුවොත් බොහොම ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා හැසිරෙන්න පුළුවන්කම තියෙද්දි. යා නුවණ අර ලෝකයාගේ මත්තනේ නේද ලෝකයාගේ මත්තමේ ඇහෙන් රූපෙන් මඟහැරලා යනවා නුවණ. ඔකට කියනවා නුවණ මිදෙනවා. ඈ පඤ්ඤා චත විශ්වය කච්චාසව පරිකේනා හොති. ප්‍රඥාවෙන් දැන එක්තරාස්යක් ලැබුණා. මොකද්ද? මෙයා නුවණින් බලනවා අනේ මේක මෙහෙම තිබුණාට ඇතුලේ පොරෝ ගහපු මහා දුර්ගන්ධ කුණුවෙච්ච මහා අසුචිතික ප්‍රූපතනක් නේද තියන්නේ කියලා නුවණින් අර මාසසට තිනෙන සීමාව ඉක්මවල නුවණින් අසුචිතික අරමුණු කරන. ඒ අසුචිතික අරමුණු කරනකොට අර ලෝකයාගේ මත්තමේ තණ්හාව උපදින්න පවතින්න පුළුවන් ආයතන ටික මගහැරලා ඒ ඇත්ත ඇති හැටි පවතින ස්වභාවය නොනින් දකින. දැන් හොඳට බලන්න විඥානීය අධ්‍යක්ෂණයෙන් බැලුවොත් අසුති පේන්නේ තේන්නේ ලස්සන දියද. ප්‍රඥාවෙන් බැලුවොත් ලස්සන දියද පේන්නේ තේන්නේ අසුති. ප්‍රඥාවෙන් බලන්නේ ඇතුළත ඇත්තටම මාසකට පේන්නේ නමුත් ඇත්තටම තියෙන ඇත්තක් තියෙන එක පේන්නේ නුවරට අසුචි කිරුණු බව ඒක ඇත්ත අරමුණු නොකොට මාසකට පේනදී අරමුණු කොල හැසිරුනොත් ඒක සංහව උපදින්නහ පවතින හේතුයි සංහව ඉපදිලා ඒ සංහව පවතිනවා කියලා කියන්නේ දැන් උද්ගල භාවයේ ඉදීමත් මේ තණ්හාව නිසා තණ්හා උපාදාන භව කියන කෙලෙස්ටික නිසා දැන් ජාතියක් වෙලා මේ ස්කන්ධ ටික උද්ගලයක් හදලා මතු දුකට යන කෙලෙස්ටිකක් හදලා කර්ම ටිකක් හදලා. එතකොට යම් කිසි කෙනෙක් මේ මාසසට නොපෙනුනා මාසසට පෙනෙන සීමාව ඉක්මවලා නුවණින් මෙතන අසිසි ටිකක් තියෙන්නේ නේද කියලා නුවණින් දැක්ක. එතකොට ඒක කරන්න වෙන්නේ හැම වෙලාවෙම ප්‍රඥාවේ. නුවණ කරන්න වෙන්නේ. මේ ලෝකේ මොඳ වෙන්නේ හැම වෙලාවෙම නුවණ. නුවණේ මේ රූපේ ඇත්ත ඇති හැටි බැලුවොත් ඒ වගේ වෙලාවකදී අර පිය රූපයක් මధుර රූපයක් තියෙනෝනේ සංහව උපදින්න පවතින්න පුළුවන්. අන්නේ රූපේ එයා තණ්හාව උපදින පවතින විදිහට හැටෙටලත් නැහැ. ඒ රූපවල වින්න මේ වගේ තැනක නේද තියෙන්නේ කියලා යම් දවසක මේ නුවණ නිසාම මෙච්චර ලස්සනට පේන්නේ පිළිකුල් වෙන තැනකට එනකම්ම එයාට මේ සිහින මොන වැඩි. එතකොට මම මේ කියේ මතක් කළේ බලන්න මෙතනදී ක්‍රම දෙකක් තියෙනවා. මාසෙට පෙනෙන මාසසෙට පෙනෙන රූපයක් තියෙනවා ඒක අසුචි බව මාසසෙට පෙනෙන්නේ අසුචි බව නුවරට පෙනෙනකොට මාසසෙට පෙනෙන රූපෙ රැඳිලා ඒ කියන්නේ මාසසෙට පෙනෙන පිටතින් පෙනෙන රූපය මත කෙනෙක් රැඳිලා ඉන්නකොට නුවරට පෙනෙන අසුචි ටික පෙනෙන්නේ කියන එකයි කියන්නේ නෝනින් කෙනෙක් මේක තියන්නේ අසුචිතික නේද කියලා බැලුවොත් මාසසෙට පෙනෙන ප්‍රිය රූපේ සාතරූපේ හැසිරෙලා නැහැ. ඔන්න ඔය වගේ ඔබ ඉස්සරහට යම් කිසි කෙනෙක් එනවා නැත්තම් මේ ඔබේම කය. හරියට ওই කලයේ උපමාවටයි හම්බුනේ. දැන් ඔබට ඉස්සරහට හම්බ වෙන පුද්ගලයා දකින්න හම්බ වෙනකොට විඥානීය අත්දැකීමටයි කෙනෙක් කෙනෙක් කියන තැනකින් ළමෙක් කියන තැනකින් ඔබේ කෙනෙන අරමුණේ අභිනන්දති අභිවදති අජෝසාවකිච්ච ඒකේ සතුටු වෙනවා නම් සතුටු භවයේ ಗುಣ කියයි නම් එහෙම නැත්නම් ඊට බැසගෙන සිටිනොත් මේ පොජිති නන්දි නන්දි ඇති වෙනවා උපාදාන ඇති වෙලා දුක ඇති වෙනවා මේ පුද්ගල භාවය ඇති වෙලා ඒ තරන්නේ මතු ජරා මරණ දුකට කියන. ඔබ ඒ පෙන්නන රූපේ ද්වත්සංසාකාරයෙන් හරි ධාතුවකින් හරි අට්ටි සංඥාවකින් හරි නවසීවිතකින් හරි නුවණින් බලනවා මාසසෙට පෙන්නන සීමාව ඉක්මවලා. හැබැයි ඒ ටික ඔයගලන්ට මාසසෙට පේන්නේ කේස්ලොම් නේද සම්මස්හර කියලා පොට්ටාසු 32ක් නේද තියන්නේ කියලා පේන්න කෙනින්ම ඇහැට පේන්නේ කෙනෙක්. පටියාපෝ තේජෝ වායෝ කියලා ධාතු මාත්‍රයක් නේද තියන්නේ කියලා පේන්නේ. නැත්තම් මෙතන මේ මස්ලේ වලින් බඳුණු සැකිල්ලක් නේද තියන්නේ කියලා පේන්නේ. ඒක පේන්නේ නෝක. ඒ නිසා හැම වෙලාවෙම සතිපට්ඨානය වඩනකොට මෙන්න මේ අර්ථය ඇති වෙන විදිහට ඔගොල්ලෝ කටයුතු. හරි. දැන් අපි සතිපට්ඨානෙ වඩන ආකාරය වඩන බලන ක්‍රමය මම දැන් කියන්නේ කරන හැටි. ඒක අර්ථය තේරුම් ගන්න තමයි, ඒ කියන්නේ අලුත් ආධුනිකම කෙනෙකුට උනත් සතිපට්ඨාන භාවනාවකින් කෙරෙන අර්ථය. ඒ කියන්නේ පටිච්චසමුපාදය හරහා චතුරාර්ය සත්‍යට ඇවිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ඇත්ත ඇති දැකීම සඳහා සීලයක පිහිටලා චිත්ත සමාධිය ඇති කර ගැනීම පිණිස සතිපට්ඨාන භාවනා කරනවා. ඇත්තටම සතිපට්ඨාන භාවනාව නිවනට එක මගයි කියලා කියන්නේ ඔබ මේ විදිහට උපායශීලීව හිත සමාධි කළොත් සමාධි කරන සමාධිගත මනසට මේ ඇත්ත ඇතිහැටි දැන් අහගෙන තියෙන හින්දා දකින්න ප්‍රාර්ථනාවක් උතෝන. ඇත්ත ඇතිහැටි පෙනෙනවා. සමාධි ගතිය අඩුවයි කියේ. හරි. දැන් අපි සතිපට්ඨාන භාවනා කරන ආකාරය ටිකක් ඉගෙන ගනිමු. මොකද සතිපට්ඨාන භාවනා කරනවා කියන්නේ මොකද්ද? ඒක කරන්න කොහොමද? මොන අර්ථයක් ඉපදීම සඳහාද කරන්නේ කියන ටිකයි මම පැහැදිලි කළ දුන්නේ. හරි. එතනදී ඉස්සෙල්ලාම අපිට ඕනේ මේ හැම කමඨහනක් වඩන්ද කලින්ම සිහිය පිහිටුවා ගන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ආරණ්‍යයකට ගිහිල්ලා හෝ විස්කේකට ගිහිල්ලා හෝ කහක් මුලකට ගිහිල්ලා හෝ විස්මයකට ගිහිල්ලා හෝ කියන ටිකෙන් කියන්නේ කැලේකටම යන්න ඕන, ගහක් මුලකටම යන්න ඕන, කවුරුත් නැතු පාළු ගෙදරකටම යන්න ඕන කියන එක නෙමෙයි. අප්ප සද්දෝ අප්ප නිග්ගෝසෝ. අල්ප සද්ද අල්ප ගෝස, I think බොහෝ ගෝසාව නැති සද්ද මහා සද්ද නැති නිහඬ පරිසරයක් කියන එකයි එහෙම මතක් වෙන්නේ. නිහඬ පරිසරයකට ගිහිල්ලා උජුං කායං පනිධාය පරිමුඛං සති පට්ඨපෙත්වා. උජුං කායං කය ඍජුව තබාගෙන උජුං කායං පනිධාය කායං පොඳ ඍජුව පිහිටවාගෙන පරිමුඛං සති උපට්ඨපෙත්වා. පරිමුඛං කියලා කියන්නේ නාසිකාග්‍රේව මුඛං. නාසය කෙළවර හෝ මුඛ නිමිති සිහි පිහිටවා ගන්නවා. මෙන්න මේ විදිහට භවනා කරන්න ඉස්සර වෙලා අපි හැම කෙනෙක්ම සීහිය පිහිටුවා ගන්න ඕන. සීහිය පිහිටුවා ගන්නවා කියලා කියන්නේ එතන මේ නාසී අන්තිම කෙළවර ආස්පුඩුව කුලම්බදින තැන කියලා එකක් නෙමෙයි. මෙතනදී ඒකේ කෘත්‍ය බලන්ද අර්ථය බලන්ද නොයෙක් තැනට හිත විසිරෙන්න නොදී හිත නතර කරලා තියාගන්න, හිත එක්තෙන් කරලා තියාගන්න එක නිමෙන්න. එක තැනක් වань. ඒ නිසා ඉස්සෙල්ලාම සති නිමෙත්තේ හිත පිහිටුවා ගන්න. සති නිමෙත්තේ හිත පිහිටුවා වෙන හිත කොහාටවත් දුවන්න නොදී හොඳට සිහිය පිහිටුවා ගැනීම ස්ථාවර වෙන්න ඕන. අන්න එහෙම සිහිය පිහිටුවාගෙන ඔබට පුළුවන් මේ කායගත සතිය කියලා බුදුරජාන් වහන්සේ පෙන්නපු කමඨහන් වලින් ඕන කමඨහනක් වඩන්න. අපි කියමු සති නිමිති හිත තියාගෙන ඔබට පුළුවන් ඕනනම් සිහියම ආස්වාස කරනවා, සිහියම ප්‍රස්වාස කරනවා, සිහියම ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා ආස්වාස ප්‍රස්වාස භාවනාව කරන්න පුළුවන්. එතෙන්දී ආධුනික කට්ටිය ඉන්නවා අපි තව ටිකක් කතා කරමු. සත්‍ය නිමිති හිත පිහිටුවා ගන්නවා කියලා කියන්නේ මොකක්ද කියන එක. එතනදී අපි ඇස් දෙක වහලා වහගෙන නාසය දිහා හෝ තොල් දෙක දිහා හිතෙන් බැලුවොත් හිතෙන් අපිට නාසය ඇති බව හෝ තොල් දෙක ඇති බව කියන මේ දෙකෙන් වැඩිපුර ටිකක් ප්‍රස්පෂ්ටව දැනෙන්නේ හිතට. නාසය ඇතිකමද තොල් දෙක ඇතිකමද කියලා බලලා යම් කිසි කෙනෙකුට තොල් දෙක නාසයට වඩා හිතට දැනෙනවා. එයාට සති නිමිත්ත තොල් දෙක. තොල් දෙකට වඩා නාසය ඇතිකම හොඳට දැනෙනවා නම් එයාට සති නිමිත්ත නාසය. අන්න ඒ දැනෙන තැන හිත තබා ගන්න ඕන. ඒකත් තව පැහැදිලි නම් ඔබ හිමින්ම ඇඟිල්ල අරගෙන ගිහිල්ලා තොල් දෙක ගාව තබන්න. තොල් දෙක ඇඟිල්ල ස්පර්ශ කරන්න. දැන් ඇඟිල්ල තොල් දෙකේ වදිනවා තේරෙන දැනෙනවා. ඒ ඇඟිල්ල තොල් දෙකේ වැදිලා තියෙන තැනට හිත යොමු කරන්න. ඒ තොල් දෙකේ ඇඟිල්ල වැදිලා තියෙන දැනුම් සහගත බවට හිත යොමු කරන්න. හිත එහෙමම තියෙද්දි ඇඟිල්ල හෙමින් අහකට ගන්න. ආන් දැන් ඔන්න ඔය තොල් දෙක ගැන දැනුම් සහගත බවක ඉන්නවනේ. ඔන්න ඔකට කියනවා සති නිමිත්ත කියලා. ඔන්න ඔතන ඔය විදිහටම හිත සබාගෙන අස්වාස වෙනවා ප්‍රස්වාස වෙනවා. හුස්ම ඉහළ පහළ යන බව නුවණින් ගන්න. කිසි වෙලාවක හුස්ම ඉහළ ගන්නවා එක්ක යන්නේ පහළ හෙලනවා එක්ක පහතට හෙලන්නේ හුස්ම ඉහළ පහළ ගන්නවා එක්ක හිත අරගෙන යන්නේ. හිත තොල් දෙක දිහාමයි නැත්නම් නාසය දිහාම බලාගෙන ඉන්නකොට අස්වාස ප්‍රස්වාස වෙනවා දන්නවා. ඔබට නොදැනී අස්වාස ප්‍රස්වාස වෙන්නේ. ඒක දීර්ඝ වෙන්න පුළුවන් අස්වාසය, දීර්ඝ වෙන්න පුළුවන් ප්‍රස්වාසය. අස්වාසය ලුහුදු වෙන්න පුළුවන්, ප්‍රස්වාසය ලුහුදු වෙන්න පුළුවන්. සබ්බ කායපත ඔබ නියම විදිහට ආනාපාන හෘති භාවනා කරන සියලු අස්වාස ප්‍රස්වාසයේ ජන සාගතෝ හිට බලන්න. සියලු කියලා කියනකොට හැම කල්හිම ඔබට පුළුවන් ඔබ දිනුනාම ඕනම ඉදිරියක ඕනම වෙලාවකින්ද පුළුවන් මට්ටමට එනවා. හැබැයි ඉතින් සම්බකය පටසන්නේ සියලු ආස්වාස ප්‍රස්වාස කයේ අපේ සිහිය පිහිටුවන් දක්ෂකමයි තියෙන්නේ. නමුත් අපි කාටවත් එක් කරන්න පුළුවන් නම් හරි ඉක්මනට විතර්ක සාක්ෂි දෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපමාවක් මහණෙනි රජසයි. මහා විශාල වශයෙන් දූවිලි තියෙන මහා දූවිලි හැගුණු බිමක එක් ක්ෂණිකව පොද ගැස්සක් වැටුනොත් ඒ පොද ගැස්ස වැටුණු ක්ෂණේ අර දූවිලි අතුරුදහන් කරනවා වගේ මහණෙනි මේ ආනාපානසත් භාවනාව සියලුම විතරකේ මොහොතම අතුරුදහන් කරනවා සංකේතව. මේ වගේ ගොඩාක් ආනිසස්සක් ඉඳලා තියෙන ඔය විදිහට නාසිකාග්‍රේ හෝ තොල් දෙක ගාව හිත තබාගෙන සියය ආනාපාන සති භාවනාව කරන්න පුළුවන් කියලා. තව කෙනෙකුට පුළුවන් ද්වස්තින් සාකාරයි. සති නිමෙත්තේ හිත තියාගත්ත සති නිමෙත්තේ අර වගේම නාසිකාග්‍රේ හෝ තොල් දෙක හිත තියාගෙන තමන්ගේ කයට නැඹුරුවලා දැන් හුදටම තමන් දන්නවා ඇහැට මේ මම කියලා හිතන්න පුළුවන්. ඇහැට තේන ප්‍රමාණය තමයි මොකද්ද අර කලයේ පිටින් තේන ප්‍රමාණය වගේ විඥානයේ අර්ථය. දැන් සතිපට්ඨානය වඩන්නේ හැම වෙලාවෙම අර පිටින් පේන කලයේ පිටින් පේන දේ තුල රැඳෙන්නේ නැතුව නුවණකින් ඇතුළට අරමුණු කෙරුවා වගේ ඇහැට පෙනෙන මේ සීමා මායමේ රැඳෙන්නේ නැතුව මේක මායාවේ ශේෂ්ත්‍රය. මේ මාර්යාගේ ශේෂ්ත්‍රේ මාර්යාගේ ධමයන් ඉන්නතු පියාසතු ඉදමට යන. පියාසතු ඉදම තමයි මොකද්ද? නුවණේ මේ රූපේ ඇත්ත ඇති හැටි පවතින ස්වභාවය අරමුණු කරලා බලන. සතින් මේක තියාගෙන එතෙන්දී තමන් දක්ෂ වෙන්න ඕනේ හිත කොහාටවත් යන්න දෙන්නේ නැතුව. හිත වහාට යන්න දෙන්නේ නැතුව හොඳට සති නිමිති තියාගෙන තමන්ගේ කයට නැඹුරු වෙලා ඇහැට පෙනෙන සීමාවෙන් ඔබට ගිය නොවනකෙනි. මේ රූපේ දෙස් ලොම් නිය දත් හම්මස් නහර ඇට ඇටන් ගුල්කියල් තමන්ට ප්‍රකට ප්‍රකට කොටස් ඇති කමන්නේ බලන්න මේ විදිහට කලාප වශයෙන් සම්මර්ෂණය කරනවා. ඇත්තටම කලාප සම්මර්ෂණය කලාප කියන කොටස. කලාප සම්මර්ෂණය කියලා කියන්නේ කෙස් ලොම් නිය දත් හම්මස් නහර කියලා කියන්නේ මේ කලාප කොටස. මේ වගේ කොටස් වශයෙන් සම්මර්ෂණය කළා කනබුන ආහාරය නිසා මේ රූපය හැදෙනව නේද කියලා බලන්න. ඒ කියන්නේ එතරම්දී ඔබට මෙන්න මේ අර්ථය එන්න ඕනේ. කෙස් ටික කපල බිමට දැම්මහම කෙස් කියලා පේන ඒ කෙනෙක් පේන්නේ නැන්නේ. රෝමටි කූප ටික කපල බිමට දැම්මහම රෝම කූප පේන කියලා පේන කෙනෙක් පේන්නේ නැහැ වගේ. මේ කෙස් ලොම් නියද සම්මස්තහර කියන එකේ කොටස නුවන්නේ මෙහි කරනවා මම පුද්ගලයේ කියන හැඟීමට හැඟීම ඇති වෙنده ඉඳ නැති වෙන විදිහට ඒ විදිහට බලලා බාහිර දංගිල මල්ලිල යාළුව සිහි වෙනකොට එතෙන්ද කියමු කළා යාළුව සිහි වෙනකොට නෑ ඒ රූපේ තියෙන මේ වගේ ඇත්තක් කියලා පෙනෙන සීමාව ඉක්මවා ගිය පෙනෙන සීමාව ඉක්මවා ගිය නොවනේ රූපය ඇත්ත පෙන්න. එහෙම බාහිර අනුවගිය අරමුණු ටිකක් බලලා කියන්නේ එක පැත්තක ඉඳලා එක තැනක ඉඳගෙන ඔබට බාහිර ඉන්න පුද්ගලයේ සත්‍යය සිහි කරන්න බැරි වෙනවා. ඔබේ නුවණට හසු වෙන්නේම කුහුප කොටස් 22ක්මයි. කනබුන ආහාරයෙන් හැදුණු කුහුප කොටස් 22ක්. බාහිර පුද්ගලයේ සත්‍යය හසු වෙලා පුද්ගලයේ සත්‍යය ගැන හිත හිතා ඉන්න මට්ටම තමයි ලෝක. ඔබ දන්නේ නුවණින් ඒ ලෝකෙන් එතරද? ඒ ලෝකයේ මානසික මට්ටමෙ නුවණින් මිදෙනවා. ඔබ යම් යම් තැනක සිහි කළොත් සිහි කරන හැම කයකම ඒකෙත් තියෙන හැම මස්ලේ නහර බඩවැල් බොකු මේ වගේ ටික. දරුවා කියලා සිහි කරොත් ඒ ටික. අම්මා කියලා සිහි කරොත් ඒ ටික. යාළුවා කියලා සිහි කරොත් ඒ ටික. හතුරෙක් කියලා සිහි කරොත් ඒ ටික. මිතුරෙක් කියලා සිහි කරොත් අන්තිමට ඔබ බලන ඔක්කොම ඉගාවට මම කියලා සිහි කරුවොත් තමන් කියලා සිහි කරුවොත් ඒකෙත් මේ විදිහට බලබලා ඉන්නකොට ඔබට යම් දවසක ඔය කොහොමක කොටස් අතරේ මේ සත්පුද්ගල නොවනවා එක කොටසක දෙහික හුත්තක හිත පිහිටනෝ ඒ දෙකේ ඇත්ත දකිනකම හින්දම පුද්ගලෙක් නෙමෙයි යන ගණිතය මෙන්න මේ ටික ඔබ මෙහෙම ටිකක් කරනකොට ඉතින් හොඳ උත්සාහයක් තියෙන්න ඕනේ සති මෙහෙත් අතහරින්නෙම නැතුව ආධ්‍යාත්මිකත් බාහිරත් සිහියට බාහිර කියලා කියන්නේ ඔබට ඇහැට පෙනුනොත් විතරක් නෙමෙයි සිර කතම්පි සිර බහසිතම්පි සරිතාම් කරලා බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ දේවල් ගැන සිහිතමස්ව බොහොම ඉස්තර කවුරු හරි එක්ක මොනව හරි කිව්වනම් කවුරු හරි එක්ක මොනව හරි කළානම් කාට හරි මොනව හරි කියපු කරපු දෙයක් තියෙනම් ඒ හැම තැනකම තියෙන පුද්ගල භාවයේ තියෙන හැම තැනකම ගොත්සාකාරයේ මෙහෙ වෙතෝ ඔබට කොටින්ම කියනවනම් වෙනද වගේ පුද්ගලයේ සිහි කරගෙන ඇලෙන්න ගැටෙන්න මනසට ඉඩ දෙන්නේ නැහැ පුද්ගලයේ සිහි කරනකොටම නුවණින් පෙන්නනවා ගහනවා ආපෝ සත්‍ය නිමෙත්තට ඇවිල්ලා මේ කයෙත් ඔය විදිහට දෙපැත්ත පෙන්න ආනාපාන සතියත් වඩන්න පුළුවන්. ආනාපාන සතිය වඩ මෙහෙම පෙන්වන්න පුළුවන් නම් මේ චිත්ත සමාධිය සහ මේ ධර්මසාකාර හැකීම බොහෝම ඉක්මනට දියුණු වෙනවා කියන්නේ. ඔය විදිහට බලනකොට අත්ථි කායෝතිවා පනස සත්‍තිපච්චුපතිතා හොත් සත්‍යයේ පුද්ගලයේ නෝ කය පමණක් ඇත් යන සිහිය හොඳින් ගැලඹ සිටන තැන දක්වාම ඔබට කරන්න වෙනවා. ඔන්න ඔය මට්ටමට ගියාම තමයි ඔබට පංචකාමයන් වගේ කෙලෙස් ටික අඩු වෙලා තියෙන්නේ අඳුනේ. එදාට තමයි ඔබට සිත සහ සිතුවිලි කියන ධර්මතාවය මොකද්ද කියන එක හොඳට තේරෙන්න කෙනෙක්ට පුළුවන් තැනකට එන්නේ. ඉතින් දැනට ආධුනික කෙනාට පුළුවන් ඔන්න ඔය විදිහට උපප කොටස් වශයෙන් බලන්න. එහෙම නැතිනම් ඔය විදිහටම සතිනෙම තෙහෙත පිහිටලා ඔය කියපු ආකාරයකටම පටවියාපෝ තේජෝ වායුවල ධාතු වශයෙන් බලන්න පුළුවන්. ඔය කොනුප කොටස් වශයෙන් ධාතු වශයෙන් බලන කමඨහනේ ආදීනවයක් හැටියට නවසිරිතිකේ බලන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම තිබුණට ඔය රූපයේ ඉතිමෙල නිල් වෙලා පුපුරලා පොළොට පස්සේ දවසක් වෙනව නේද? හැම තැනම පුපුරලා සැරව ගලන මට්ටමට පත් වෙනව නේද? සම්පූර්ණ මුළු ශරීරෙම පණුවන්ගෙන් වැහිලා එක පණු කුලක් වෙන දවසක් වෙනව නේද? ඈ ඒ වගේම ඔය රූපයේ නොයේ බල්ලෝ කපුටු විසින් ඒ මේ අත ඇද ඇද කඩා කන දවසකට පත් වෙන්න පුළුවන් රූපයක් නේද මේ තියෙන කියලා රූපේම ආදීනවත් බලන්න පුළුවන්. ඒ කියන්නේ රූපේ නෑ කෙනෙක්මයි කෙනෙක්මයි කියලා හිතනවා නම් ඔය විදිහට හිතන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අද මම ඔය කියලා දුන්න සතිපට්ඨාන භාවනාව හිතෙන්දල මම අර මේ භාවනා කරන්නේ අපි මොකටද කියන කාරණාව දර්ශන හිතේ ගන්න අපහොල්ලත් නෑ. දර්ශනාත්මක පැත්ත මම අපහු කතා කරන්නේ නැහැ වැඩි. එතකොට ඔන්න ඔය විදිහට වායාම සති කියන ධර්මතාවය උදව් කරගෙන කියන උත්සාහයෙන් සතර සතිපට්ඨානේ වඩලා ඒක සමාධි කරන්න පුළුවන්. ওই සතර සතිපට්ඨානේ දැන් රූපෙත්ත මම තේ. රූපයත් ඇහිති දකින්නකොට ඒ නිසා තණ්හා උපදින්නහා පවතින්න බෑ. ඒ විතරක් නෙමෙයි ඔබට තව පුළුවන් ඕනනම් නාම ධර්ම පැත්තෙනොත් හිතල්ලගා. ඒ කියන්නේ වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන පැත්තෙනොත් පුළුවන් ඔබට සිහිය පිහිටවන්න හොබට. ඇත්තටම කෙනෙකුට මේ චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන ආකාරයට සිහිය පිහිටවන්න පුළුවන් නම් හිතේ ඇති වෙන සමාධි ගතිය වේගවත්. හැබැයි චිත්තානුපස්සන ධම්ම ඒ කියන්නේ සිතේ උපදින සිතුවිලි හඳුනගන්න පුළුවන් කෙනා බොහොම ශ්‍රේෂ්ඨයි. දෝත්කින් සාඛාරයේ නැත්තම් කයන්ව බලන කෙනා පහස්ය කියලා එකකට නම් යන්නේ නැහැ. දෙන්නම එන්න වෙන්නේ එක තැනකට. දෙන්නම නීවරණ චිත්තයේ ගෙවා ගන්නවා කියන තැනකට විතරමයි එන්නේ. ඔබ ওই විදිහට කරනකොට කාමය කියන ටිකෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් ඒ කියන්නේ නීවරණ ධර්මයන්ගෙන් නිදන දැනකට එනකන් එනවා රාජ්‍ය කායෝතු අපනසතු පච්චපටි සත්ත්වේ පුද්ගලයක් නො කාය පමණක් ඇත්තියන සිය හොදි ගැලප සිටනවා කියනකොට රූපය ඇත්ත පේනවා ඔබේ හිත පැත්තේ ගැති රූපිත ගැට ගහිලා නැහැ කියන එකයි තියෙන්නේ. රූපය පැත්තේ තියෙන ඇත්ත හොදට පේනවා හිතේ රූපය ආරම්භය එක එක නිමි උදාහරණයක් කළොත් මම ටීවී එකේ පේන ඇත්තට වර්ණ සටහන. ඒ දිහා අපි බලන්නේ මිනිස්සෙක් කියලා. නමුත් අපිට අපි ඒ දිහා මිනිස්සෙක් කියලා බැලුවා කියලා පේන්නේ නැති ඒ රූපේ මිනිස්සෙක් කියලාම පේන්නේ. ඔන්න ඔය ගැටි අයින් වෙලා රූපේ වර්ණ සටහනක් කියලා හොඳටම දැක්කම මම කොච්චර මිනිස්සෙක්ද මම මිනිස්සෙක් කියලා මමම හිතාගෙන මිසක ඒක රූපිත අයිති නැහැ කියලා හොඳට වෙන් වෙලා පේනවා වාගේ. දැන් අපි හිතාගෙන ඉන්නේ කන බොන ආහාරයෙන් හැදෙන කොන කොටස් ටිකක් කියන තැනක මේ කෙනෙක් කියලා අපි හිතුවා. අපේ සිසුවිල්ලට අපිම රැවටෙනවා ඊට පස්සේ ඒ රූපෙට අපි කෙනෙක් කියලා හිතුවා කියලා නෙමෙයි අපිට හිතෙන්නේ ඒ රූපෙ කෙනෙක් කියලා. අපි හැමෝම කරන්න වැඩේ එහෙම දැන් අපි කියමු අපි ගෙදර දරුවෙක් ඉපදුනහම අම්මයි තාත්තයි දෙන්න කතා කරනවා. මොකද්ද මේ ළමයාට දාන නම? ඉතින් අර නමත් තෝරනවා, මේ නමත් තෝරනවා, අය විදිහට තෝරලා තෝරලා යන්න තම ආයත තුන්දු තුන්දු දෙන්නල ඉවරලා දාන අපුරු සංකේත. දැන් ඔන්න දැන්නේ කවුද? ඒ කානබුන ආහාර හැදු රූපේ. රූපෙට අපි මෙතන. දැන් තමම රෝසන් කියලා බැලුවේ ඊට පස්සේ එදා ඉඳලා අර රූපේ රෝසන් කියලා ඉතිරිලා. ඒ රූපෙට තමම රෝසන් කියලා කිව්වහම ඊට පස්සේ අපිට ඊගව තාස්ත්‍ර වෙන්නේ ඒ රෝසන්. ඒ රෝසන් ජීවිතයට ඇස්ත දෙනවා. ඒ එහෙමයි මේ කබලින්ක ආහාර රූපේ අපිට ආත්ම භාවය හැදිලා තියෙන්නේ. නමුත් මේ කබලින්ක ආහාර රූපේ හොඳට බැලුවහම හොඳට බලනකොට රෝසන් කියලා මම කෙනෙක් කවට තියෙන්නේ පුරුදු කොටස් ටිකක් නේ කියලා අර මම මෙහෙ හිතන එක පිළිගන්න වගේ නෑ අර. ආපහු එනවා වගේ හොඳට රූපේ පිරිසිදු දැක්කහම සතර මහා ධාතු යම්මලතාත්කල නෑ දැයි හම්බ වෙන්නේ. ඥාන වාහන ඉදකඩන් හම්බ වෙන්නේ. එතකොට තමයි කාම ඡන්ද ව්‍යාපාද එතකොට ඒ දවා දරුවන්ට නෑ දැයි කියන කැනත් අතර ඒ වගේ නැසීම කල්පන උඹ මරනවා කපනවා කොටනවා කියලා එහෙම රූපේක පුද්ගල භාවයේ එක පැටිය හිටින්නේ කාම ඡන්ද ව්‍යාපාද තියෙන විදිහ මේ වගේ හේවරතර ඒ කාමයන්ගෙන් කෙලෙසුන්ගෙන් මිදුනහම ඒ මිදුණු කම නිසා ප්‍රමෝදය කියන ප්‍රමෝදය නිසා ප්‍රීතිය ප්‍රීති නිසා පස්සද්ධිය නිසා සැපය සැපය නිසා සමාධි කියන තැනට ඇති වෙන ඔන්න වායාම සති සමාධි කියන්නේ ආංගේ සමාධියට මෙච්චර කාලයක් බලපු රූපයේ ඇත්ත ඇති හැටි බලන්න නැතුව පේනවා. දැන් අර බලපු නිසා විතර්ක ගැටඥානයක් තියෙන ඇත්තටම රූපෙ මෙහෙම එකක් කියලා. නමුත් ඔබට පෙනෙන දවසක් යනවා. ඒ කියන්නේ මේ රූපයේ පවතින යථා භූත ස්වභාවය එකයි අර පෙන්වන්නේ. ධම්මචක්කපවත්තන සූත්‍රයේ සත්‍ය ඥානේ, කෘත්‍ය ඥානේ, කෘත ඥානේ කියන සත්‍ය, කෘත්‍ය, කෘත කියන මේ චතුරාර්ය සත්‍ය තුන් ආකාරයෙන් වැඩුණාම යථා භූත ඥාන දසන සවිසුද්ධම් හොති. ඒ ත්‍රිපරිවර්තයේ දුලසාකාට වැඩුණාම වෙලා උනේම කත යථා භූත ඥාන දර්ශන පිරිසුදු. ඒ වගේ ඔබට මේ ඇහැට පෙනෙන තැනක තියෙන ඇහි රූපේ යථා භූත ස්වභාවයේ ඒ චක්කු සම්පස්යෙන් උපදින වේදනා සංඥා චේතනාව ස්පර්ශනික සහතන ස්පර්ශන තු නැති වෙනවා කියන එක ඔබට පෙර. එතකොට අන්නේ සමාධියට මෙන්න මේ විපාක ස්කන්ධ ටිකේ යථා භූත ස්වභාවයම පෙනෙනකොට ඒ ස්කන්ධ ටිකේ සාසු උපාදානීය කියන සමදත් ඔය ඇත්ත ඇහිති නොදකින තාක් ඔය ස්කන්ධ ටිකට කියන සාසව උපාදානීය කියලා ආස්ව සහිතයි උපාදානීය ටිකයි මාර්ගයෙන් අනුසය නැති කරනවා කියලා කියන්නේ සාසව උපාදානීය කියන සමාත හැරෙනවා එදාට සංහාව උපදින්න තියෙන හේතුවම නැහැ සංහාව කියන එක හිතලා උපදින් නැතුව ඉඳ හදන්න ඕනේ උපදින්න තියෙන හේතුවම නැහැ ඒ කියන්නේ දුක කියන එක අනුපාදයෙන් උපදින බව එදාට දුක පිරිසෙන් දැකලා සම්මුතිය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් කරලා මග වැටිලා ඉවරයි කියන තැනකට එනවා කාය අනුපස්සනාවේ යන කෙනාටත් කොහොමද ඊට පස්සේ තව පුළුවන් ඕකටම අපිට චිත්ත චෛතසික ටික පැත්තෙන් අල්ලගන්න අපි කියමු දරුවා කියලා සිහි වෙනකොට දරුවා කියලා ඔබට සිහි වෙනකොට අම්මා කියලා සිහි වෙනකොට යාළුවෙක් කියලා සිහි වෙනකොට මේකද මනෝ සම්පස්සේ නිසා හටගත් විතර්කයක් නේ කියලා ඔබට චිත්ත රූපස්සනාව පැත්තෙන් චිත්ත අනුව බලලා අල්ලගන්න පුළුවන්. ඒ විදිහට නැවත නැවත බලන්න පුළුවන්. මම මුලින්ම ඕගොල්ලන්ට මතක් කළේ එහෙම බලනකොට දැන් මේ ඔක්කොම හිතේනේ කියන තැනකට එන්නවා. දැන් මේ කිසිම දෙයක් නැති ශුන්‍යතාවය කොහොම කරනකොට එක එක ගති දැනෙනවා. දැනුණාට ඒ වගේ ගති හඹාගෙන දෙන්නේ යා. ඕගොල්ලෝ මෙහෙම බලන්න මේ රූපය අරගෙන යම්ම ආකාරයකට හිතනවනම් කියනවනම් කරනවනම් මේ හැම දෙයක්ම හිතෙන්ම හිතලා හිතෙන්ම සිහි කළා හිතෙන්ම දැනගන්නව නේද කියලා හිතම ප්‍රකට වෙනකොට රූපේ ිතයි කිනේ කියලා ඉජේතේ. අරයා මොකද කරන්නේ? රූපය බලලා 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 හිතේ උපදින ගති රූපයට අයිති නැහැ කියන එක දැන් මේ හිතේ ගති බලලා රූපයට අයිති නැහැ කියන තැනකට එද. ඉතින්දී මතක් කළේ මම එයා මේ සිහි වෙන හැම අරමුණක් ගානෙම අනිත්‍ය බැලුවත් ඔබට තණ්හාව ඉඳෙන්න ඕනේ. තණ්හාව නිරුද්ධ වෙන්න ඕනේ අහැරුවොත්. අර රූපගේ රූපය දිහා බැලුවොත් තණ්හාව හිතෙන්න ඕනේ. තණ්හාව නැති වෙන්න ඕනේ අහැරුවොත් දෙකේ විකල්ප. දැන් මට හොඳට අනිත්‍ය බලන්න පුළුවන්. හොඳට හිතහසු වෙනවා. හොඳට සිතුවිල්ලයන්ට බලන්න පුළුවන්. සිතුවිල්ල පේනවා. දැන් කිසි දෙයක් නැත්නකට වගේ. ඒ ගිහිල්ලා අපි ඔය අපේ භාවනා කරන්න යන ඇත්තෝ ගොඩාක් රැවටෙන්නේ ඕයන්නේ ශුන්්‍යතාවයකටපත් වුණා කියයි, මොකෝ නැති තැනකට ආවා කියයි, ආලෝක කදම්බයක් වගේ ආවා කියයි, ෆ්ලෑෂ් ලයිට් එකක් වගේ ගහුවා කියයි. ඕව බලන්න නෙමෙයි අපි ආවේ. අපි මේ වගේ තණ්හාව උපදින්න පවතින්න පුළුවන් තැනක තියෙන ස්කන්ධ ටිකයට දැක්වෙන සතයි මේ කරන්නේ. අහු විදියට කරනකොට කවදාවත් නැති අත්දැකීම් එන්න පුළුවන්. ඒ අත්දැකීමද අර ඉස්සෙල්ල සිටින අනිත්‍යයි කිව්ව වගේම ඒ ආලෝක දැනුමකම දැනෙච්චයි. ඒක නතර වෙන්න එපා. ඒ ෆ්ලෑෂ් ලයිට් එකක් වදිනවා වගේ කියලා තේරුණු කමද දැනුමකමද ඒ වගේ අය. ඒ නිසා මම මේ ටික මුලින්ම අර ටික අරගෙන ආවේ එකට ඔබට පුළුවන් ඒකද හත මොහොතේ හිත තියාගෙන හිත පැත්තේ බලන්න ගන්න පුළුවන්. ඔබට යම්ම දෙයක් හිතනකොට ඒ හිතෙන හැම එකේම අපි මතකද ගියේ සැරේ ආයතන කෘත්‍ය කළා. පොඩකින්ද ඔගලන්ට මතක ඇති සිංහතුන්ට මුලින්ම දවසේ කරපු දේශනාවේදී මම ආයතන කුසල වෙන්නේ කියලා කරපු දේශනාවේදී මන ආයතනය ධම්ම ආයතනය ආයතන වෙන්නේ කොහොමද කියලා එක මතක් කළා. ඔබට හොඳට බලාගන්න පුළුවන්. ඔබට පුළුවන් නම් මන ආයතන කෘත්‍යයට ධර්මයේ ආයතන කෘත්‍යයට ඉඩ දෙන්නේ නැති. ඒ කියන්නේ මන ආයතනේ නිරෝධයට ධම්මායතනේ ආයතනේ නිරෝධයට ආයතනයක් වෙන්නේ ආයතන නිරුද්ධ වෙන. ඈ ආයතන කෘත්‍ය අත්හැරෙනවා. විදිහට හිත තවන්න පුළුවන්. දරුවා කියලා හිතනකොටම දරුවා කියලා හිතපු එකට තව එකක් හිතන්නේ ඉස්සර. දරුවා කියලා හිතපු එකට තව එකක් හිතුණා නම් දරුවා කියපු එක තන දරුවා කියලා සිහි කරපු හිතක් ඉහි දෙච්ච හිතුවේ ටිකක් මන ආයතනය තුළ ධම්ම ආයතනය. දරුවා කියලා හිතනකොටම හිතුවිල්ලක් නැත් අනිත්‍යයිනේ කියලා හිතනද? එතකොටම ඒ මනත් ඒ ආයතනයත් අතහැරි. ආයතන වෙන්නේ මන ආයතනය නැති වෙන ධම්ම ආයතනය නැති වෙන. ඊගාවට ඒ විදිහට ඔබට සති මිනිත් තියාගෙන උපදින හැම එකකම අනිත්‍ය වෙන ආකාරයේ එකක් හිතන්න පුළුවන් නම් හිතන්න පුළුවන් නම් මෙන්න මේ මම හිතනකොටත් කෙලෙස් සහගත චිත්තජයසික ටික රූපේ කරා නමු වෙනවා. රූපයත් බලනකොට කෙලෙස් සහගත චිත්තජයසික ටික උපදින්නේ. කෙලෙස් සහගත චිත්තජයසික ටිකේත් බලනකොට රූපේ කරා දැස ගන්න. මෙන්න මේ විදිහටත් ඔබට සිහිය පිහිටවන්න පුළුවන්. මේ විදිහට සිහිය පිහිටවනකොට වෙන්නේ මොකද්ද? ඇහැ රූප චක්කු විඥාන කියන මෙන්න මේ ස්පර්ශ ආයතන හයේ තියෙන ශුන්්‍යතාවය ඔබට හසු වෙනවා. ශුන්්‍යෝගාමය කියලා කිව්වේ කිස් දෙවල් හයක් හම්බෙයි. හිතන කියන කරපු හැම දෙයක්ම තමන් තුළම ඉපදිලා තමන් තුළම නිරුද්ධ වෙන ආයතන ටිකේ ශුන්්‍යතාවය. ශුන්්‍යතාවයෙන් ටිකද නිරුද්ධ වෙන ස්වභාවයක් හම්බෙයි. ඉස්සෙල්ලා ශුන්්‍යත ස්වභාවය හම්බෙයි. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ඔබට හම්බෙයි ඇහැ කියන එක කෙනෙක් නොවන රූපේ කියන එක කෙනෙක් හෝ කෙනෙක් ගෙන වෙන මට්ටම හම්බ වෙයි. ආන් ඒ නිසා ඔබට ප්‍රමෝදය දැනෙන්න ප්‍රමෝදි නිසා ප්‍රීතිය, ප්‍රීති නිසා පස්සද්ධිය, පස්සද්ධිය නිසා සැපේ, ඒ නිසා සමාධිය වෙන අන්නේ සමාධියට අන්නේ ස්කන්ධ ටිකේ අනාත්ම ස්වභාවයක්, අනාත්ම ස්කන්ධ ටිකද විරුද්ධ වෙලා බොහෝ කල් බවක් තියෙනවා. අර අපි සීතකරණ උපමාවේ වතුරට කියන්නේ කැඳපති උපමාවේ හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා පෙන්වපු දෙයක් තියෙනවා. මෙන්න මේ ශුන්‍යතාවය අරමුණු ඇතුළත හිස්ුණාම ඒක සමාධිය පිණිස පවතින ඒ සමාධිගත මනසට අරමුණු වල ශුන්‍යතාවය ශුන්‍යත ස්කන්ධයෙන් නිරෝධය දෙකම ඔබට හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ මොන ඔබට හම්බ වෙන්නේ එකතන ඉඳගෙන ඉන්නකොට නෙමෙයි. ඔබ ආයතන පරිහරණය කරනකොට ඔබේ ඇස් ඉදිරිපිට දෙන ලෝකීය පිළිබඳවයි ඔබට මොනේ දෙද්දෝන. එකතන ඉඳගෙන භවනා කරනකොට එයින් ඔබට මොන වෙදෙන්නේ? කන පරිහරණය කරනකොට කනට ඇහෙන ශබ්දයක් ගැන තියෙන අවබෝධයයි එනවා. ඒ නිසා ඒ ශබ්දය ගැන ඇලෙන ගැටෙන කමින් තමයි ඔබ මිදෙන්නේ. ඒ ඇත්ත දැකීමේ වෙලා තියෙන මොකක්ද? පෙනෙන රූපය ඇලෙන බැඳෙන කමින්, ඇහෙන ශබ්දය ඇලෙන බැඳෙන කමින් මිදිලා, නොඇලිලා නොඇලෙන කමින් මිදිලා. මිදුනහම මිදුනා කියන නුවණ පහළ වෙනවා. සියම් ජරා මරණ, ඒ කියන්නේ ඔබ අන්තිමට මේ කයෙයි බැඳිලා නැත්තේ, කයෙමයි මිදිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇහැකර දිවනාසි ශරීරයෙන් මේ ආයතන ටික තියෙද්දී මේ ආයතන ටික තමන්ගෙන ඕන ධර්මතාවයක් බවට පත් වෙනවා. එහෙනම් මේකට තමයි සෝපදීයත නිබ්බාන කියලා කියන්නේ. ඉතින් අපි අද මම ටිකක් දර්ශනාත්මක පැත්තේ ඉඳලා මේ ටික මේ විදිහට අරගෙන ආවා. අපි ඊගාව දවසකදී අතලොව කසපුණියක් වහරි අපි රාහුලතුත් සංවාද කරයි. ඊගා දවසකදී අපි මේ ප්‍රායෝගිකව භවනා කරන ආකාරය ටික ටික පුදුදෙමු. අද මම මේ ටික කරන්නේ නැතුව මේක කලේ මොකටද කරන්නේ මොකටද කියන ටිකක් තියෙන උන සමාජ ආධුනික අයත් ඇති ගොඩක් අය. දන්න අය වෙන්න පුළුවන් දන්න අයට වඩා දැනුම ගැනීම අවබෝධය පිටසක් එක්ක එන්න මේ ටික පෙන්වලා ඉවරලා අද මම මේ ටික මතක් කළා. ඊතාව දවසකදී අපි අර පුරව විදිහට එක එක කමතහන කළා ප්‍රායෝගිකව කරන්න පුළුවන් ද කියලා බලමු. හරි, හැම දිනකටම කතා කරන්න පුළුවන් මොනවද විශේෂ කාරණා තියෙයි. දැනුමේ අඩුපාඩු වගේම භවනාව පැත්තෙන් කතාව අපි කියපු දැන් සත්‍ය නිමෙති කිව්වම මම හිතාගෙන දැන් සමහර පින්නතු ඉන්නවා සති නිමිත්ත කියන එක තාම හරියට අහුවෙන්නේ නැහැ. සති නිමිත්ත ගැන වැටහිමකුත් නැති අය. ඒකට ඒගොල්ලෝ වෙන පහදලා දෙකක් වෙනවා. මෙතෙන්දී විශේෂම කාරණාවක් මතක් ගන්න දෙන්නේ ඇත්තටම මේ සති නිමිත්ත කියන එක අතිශයම වැදගත්. සති නිමිත්තෙන් තමයි, සති නිමිත්ත හිත තියාගැනීමෙන් තමයි හරියට අඟල් දෙකේ බටේකින් එන වතුර පාර අඟල් භාගයකට අඩු කරලා දෙන්න අර මේ රෙඩිසර් එකක් භාවිත කළා වගේ එකක්. මේ තරම් වේගෙන් සිතුවිලි ගලාගෙන යන මනස අරමුණක් මෙනෙහි කරන්න පුළුවන් මට්ටමට අරමුණ සංසිඳවලා හදලා දෙන මට්ටම කරන්නේ ඔය සති නිමෙත්තේ. ඊගාවට සති නිමෙත්ත කියන එකෙන් මහ පුදුම යහපතක් කරනවා. එබඳු කෙනෙකුට මොනම විදිහ භාවනාවක් වුණත් කියලා දෙන්න මම බයක් නැහැ. මොකද සත්‍ය නිමිත්ත තියෙන කෙනාටගේ මනස යාට හරි පාලනයක් කියන්නේ. කැමති ඕනම තැනකට හිත යොමු කරන්න පුළුවන් ඕනම වෙලාවක තමන්ට ඒක හදට ගන්න පුළුවන්. සත්‍ය නිමිත්ත නැතුව භවනා කරන එක හරිම භයානකයි. ඒ කියන්නේ නීවරණ ධර්ම දුරු වෙච්ච මනස හැදීගෙන ආවොත්, ඒ කියන්නේ සත්‍ය නිමිත්ත නැතුව භවනා කරනකොට නැවත කරනකොට ඒක නැවත නැවත කිරීමේ උත්සාහය මත කැලස්තිකකට පිහිටයි කියන ඉඳන තිකම නිකාම නීවර ධර්ම දෙයක බලුවා. නමුත් ඒ මනස පාලනය. ඒ වගේ ඒ හිත නීවරණයන්ගේ මිදුණු මනස මේ අපි දැන් මේ තංගාල හිතලා නෑ නෑ කියලා වෙන එකකට හරවල ගන්නවා වගේ එහෙම හරවන්න බෑ. ඒ හිතේනෝන යමක් හිතන එක යමක් හිතන. ඒ හිතන එක යමක් හිතන. ඒ හිතන එක යමක් හිතන. තම මොනවද හිතන්නේ හිතන එකට. දැන් යකෙක් වෙනවා කියලා හිතුවොත් දත් දෙලියට දාන කොණ්ඩ කඩාගෙන එක එක විදිහට තමයි යක්ෂිත්ම පේන්නේ. ඊට පස්සේ ඒ පේන ලැපට තමම බයයි. මේ තමම්ම හිතල සමන්ගම පේන චිත්තජ රූපිට මේ තමම්ම රැවටුනා කියන එකක් පේන්නේ. අදටත් වෙන්නේ ඒක. එදාට ඒක ඇස්තිතර පිටුම් තියෙන දැන් ඔබ දෙය ඉරසියල පෙව් හිතුව ඇත්තටම ඉරසියල ඔයා දැනගත්ත කියන්නේ වෙන නිකන් නෙමෙයි. ඈ පොල් කියලා හිතුව පොල් කියලා හිතනවත් එක්කම ඔයාට gediyuk තේන්න කියලා. ඒ gediච්චේ තෙමිච්චේකත් එකමයි ඔයා දැනගත්. අපි කිව්වොත් ළමයෝ ගිහිල්ලා පොල් gediya කරගෙන එන්න ඕයි කියලා. එයා යනවා ගිහිල්ලා තියෙන බඩු මුට්ටු ගුඩේ තියෙද්දී එකක්වත් ගන්න තියයි එකම හැඩයක් විතර පුස්තකනේ ඉන්නේ. අහනකොටම පොල් කියනකොට එයා දන්නවා මේ මේ හැඩේ මේක තමයි කියන්නේ. එයාගේ හිතේ තියෙන හැඩේට ගැළපෙන එක තියෙනකන් හොයන හැමතැනම. කිව්වෙන්න කිව්වොත් හැමතැනම කෝ පිහිය කිච්ච හොයන. ඔය නේවර ධර්ම දුරු වුණාම පොල් කියලා හිතුවොත් ඒ හිතනවත් එක්කම පොල් gediව ප්‍රකටයි ප්‍රකට වෙන්නේ නිකන්ම මොන ඉතිරියේ මොන ඈ ඔය පොල් gediව තමයි. ඔකේ හැටි තේරෙන්නේ නැහැ මේ පින්වතුන්ට. ඒ පොඩක් පොල් කිස්සු හදනවා කියන එක ඇත්තටම බොරුවක් නෙමෙයි. නමුත් ඇත්තටම කිස්සුත් නෙමෙයි. ඒ එයාගේ මනස පාලනයක් නැතිකම යාට. ඒ දකින්න දේවල් බොහෝ දේවල් ඇත්ත එයාට ඒ සිතුවිලි පාලනයක් නැති නිසා ඒ සිතුවිලි වලටම සමග ගහගෙන ගිහින්. ඒවට බය වෙලා. ඊය සමහර මට හම්බුලා තියෙනවා අනු යක්ුණෝ කිච්ච කැගහස් යක්ු වෙනවා කියලා හිතන්න යක්. ඉතින් ඒ නිසා මම හැමෝටම මතක් කරන්නේ මේ සත්‍ය නිමිත්ත කියන එක නම් අනිවාර්යම අවශ්‍යයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වසී විතක්ක පරිපතේසු කියලා. ඒ කියන්නේ විතක්ක පරිපතයන්ගේ වසී භාවය ඇති කරගන්න කියන. එතකොට ඒ ටික වෙන්නේ මොයි සත්‍ය නිමිත්ත. සත්‍ය නිමිත්ත කියන්නේ මුතුන් හිතන ඇතිනේ හිත එක්කන් කරගන්න විතරයිනේ කියන්නේ. ඉතින් ඕක නැතුවත් අපිට හිත එක්කන් කරගන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. හිත එක්කන් කරගන්න කෘත්‍යයට වඩා සම්පූර්ණද තමන්ට කැමති අරමුණක් කැමතිතා කරමුණු කරන්න පුළුවන්. තමන්ට අකමැති අරමුණක් ඕන වෙලාවක ඕන සැනින් ඉවත් වෙන්න පුළුවන් කියලා තමන්ගේ වසී භාවයට සිත ගන්නේ. සිතුවිලි තමන්ගේ වසී භාවයට ගන්න තියෙන එකම තැන උතන. ඒ කියන්නේ හා කිසිදු මනසකට පාලනය කරන්නේ. ඒ කියන්නේ උතන ඉන්නවා කියන්නේ ඔයා හොඳ පාලනයක හිතුවාගෙන ඔයාට ඕන දසුන්ටත් ඔයා උතන හිතුවාගෙන. ඔයාට යන්න හැදුවට යන්න දෙන්න. යන්න හැදුවට යන්න දෙන්නේ නැහැ කියන එකෙන් කියන්නේ තමන්ගේ වසගෙන. මාත ඕන විදිහට හිතපන් කියන එකෙන් ඔයා හදාගන්න. එහෙම අර ඔයගොල්ලෝ මොන හරි මෙනෙහි කරනවා. මෙනෙහි කරන්නේ මේ පාලනයකින් තොරව තමන් ගාව තමන් කියන විදිහට තියාගෙන නෙමෙයි. එයාට හිතන හිතන විදිහට. එයා දුරදේ මෙව කරන එකේ මේ විදිහට කරපන්. කියනවා වගේ තමයි. ඉතින් ඒ නිසා හැමෝටම මතක් කරනවා මේ අවශ්‍යමයි සති නිමිත්ත හුරු පුරුදු කරන කියන එක. මම දන්න සමහර ඇත්තෝ මේ රටේ අද දවසේදී මේ මම කියන එක පිළිගන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කියනවා. නමුත් ඒක ඉතින් මට ගන්න කෙනා කෙනාගේ ක්‍රම. හැබැයි මම දන්න මම උගන්නන ක්‍රමවේදී දිනන අනිවාර්යම සති නිමිත්ත මම මේ ටික කියන්නේ පොතේ අතේ හෝ කටපාඩමකට හෝ ජීවිතය කියන්නේ. ඒ සති නිමිත්තේ හොඳට හිත පිහිටුවා ගන්න පුළුවන් කෙනෙකුට භාවනාවක් ඕනම භාවනාවක් කියලා දෙන්න මම බයක්. මොකද එයා දන්නවා එයා වේරෙන්ට. එයා දන්නවා හිතෙන්ට මොනවා හරි දෙයක් සිහි වුණොත් මම්ම සිහි කරුත් එකම මට පේනවා නේද කියන තැනකින් පවා හිතා ගන්නද තමන්ගේ පාලනේ හිත තියෙන. අර වගේ මත්තමට හිත පාලනයක් නැති කෙනාට එහෙම බය වුණොත් බය වුණාම මිසක් බය බය වුණේ මගේ විතරකින් නේද කියලා හිත අපහරවල ගන්නද. ඒ නිසා අනිවාර්යයෙන් සති නිමිත්ත කියන එක කියලා මම මතක් කරනවා. ඒකම අර වගේ අපි පොඩි අමතර මතක් කළා වගේ හොඳ ක්‍රම ටිකක් මේ කශ්‍යප පුඩියන් සම කට්ටිය එකතු වෙලා කතා කළා. කශ්‍යප පුතා ඔයගොල්ලෝ කතා කරලා හදාගන්නක බලන්න. එතකොට මේ ඉන්න කාලේ අපිට සිද්ධ වෙනවා අපිට පුළුවන් පුළුවන් විදිහට හැම දිනකටම අනුග්‍රහ පිණිස සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ඉඩ ලැබෙන හැම වෙලාවකම මම සම්බන්ධ වෙන්න. පරිසම්පෝදි ඒකාරණ පිටකේ දල සටහනක් තස්කලේ ඉදිරියේදී ගොඩක් විස්තරෝ නිරවුල්ව පැහැදිලි කළ දෙන්න පුළුවන් වෙයි. තර සතහනක් හැටියටයි අද ඔය ටික මතක් වෙන්නේ. විශේෂයෙන් භාවනාව කියනකොට භාවනාව කියන්නේ මොකක්ද? කුමන තැනක තියෙන අවබෝධයක් නිසාද මේ වගේ එකක් කරන්න කියන තැනකට එන්නේ අපි කතා කරන්නේ. එහෙනම් මේ අදගම් රූපින් අනුමෝදක ගන්න.
හොඳයි අද දවසේ බොහෝම වටිනා ධර්ම කරුණු කණනාවක් සාකච්ඡා කරන්නට දේශනා කරන්න තියදුනා. ඒ වගේ ඉදිරි කටයුතු සූදානම් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ස්වාමීනාන්සේලා මතක් කළා. ඉතින් අද දවසේ මේ විදිහට අපි සිද්ධ කරගන්න තියදුන සියලුම පුණ්‍ය ශක්තිය සාසන මාමක පින් කැමැති මේ පින් අනුමෝදන් වෙන සියලුම දෙවියන්ගේ දේව රැකවරණය, දේව ආශිර්වාදය මේ හැම දිනාගේම ජීවිතවලට වගේම වේලාවේ ආවටම විෂණයක්ව පවතින මේ අවස්ථාවේ ඒ හැම දිනකුගේම ජීවිතවලට දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබිලා මේ වසංගත වූදුර දුර වේලා යන්නට යම් ආකාරයකින් දෙවියන්ට යමක් කරන්නට පුළුවන්කම තිබෙනවා නම් ඒ රැකවරණයේ ආශිර්වාදය ලබා දෙත්වා කියලා අපි සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අපවත් වන්නට යුතුන සියලුම සංඝ පීත්‍රෝන් වහන්සේලා ඇතුළු ඔබ අප හැම දිනෙකම නමින් මිය පරලව යන්නට යුතුන සියලුම ඥාති වර්ගයාද මේ වෙලාවේ සිහිපත් කරගෙන පොදුවේ මිය පරලව ගිය හැම දිනාටමද මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ අයගේද සසර ගමන කෙලවර ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම සිද්ධ කරගන්න තියුණා වූ මේ සියලුම පුණ්‍ය ශක්තියත් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දිව්‍යංගේ දේව රැකවරණය. ඒ වගේ අපේ ධර්මාචාර්යන් වහන්සේ මාංකරල ස්වාමීන් වහන්සේට නිරොග් නිරෝගී භාවය චිරජීවනය ලැබිලා මේ ජීවිතය තුළදීම ප්‍රාර්ථනා කරන්නේ උතුම් ධර්ම අවබෝධයේ නිවනින් සැනසීම පිණිසම අප හැම දිනාම විසින් සිත කරගන්න සියලුම පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා කියලා සාදු කියලා අපි ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඒ වගේම නන්දරත්න ස්වාමීන් වහන්සේ, ඒ වගේම කස්සප හාමුදුරන් වහන්සේ, සමාහිත හාමුදුරන් වහන්සේ ඇතුළු මේ වැඩසටහනට සම්බන්ධලා ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම මේ වැඩසටහනට සම්බන්ධ වුණ මේ සියලුම දායක පින්වත් හැම දිනාටම ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ මේ අවස්ථාවේ මේ වෙනකොට විශේෂ කාර්යයකට යොමු වෙලා සිටිනවා ජනාධිපතිතුමාණන් ඇතුළු ඒ ආරක්ෂක අංශයේ සියලුම දෙනා, ඒ වගේම වෛද්‍ය අංශයේ සියලුම දෙනා ඇතුළු කොට මේ කටයුත්තට උර දීලා විශේෂයෙන්ම කැප වෙලා වැඩ කරන කාල පිරිසක් ඉන්නවා. පොදුවේ හැම දිනෙකම මේ වෙලාවේ සිහිපත් කිරීම අපේ යුතුකමක් වෙනවා. ලංකාවාසී, ලෝකවාසී සියලුම ජනතාවට මේ ඇතිලා තියෙන වසංග තුවදුරෙන් දුරවීම පිණිස මේ සියලුම ආශිර්වාද ශක්තිය බලයෙන් සියලු යහපත අභිවෘද්ධිය, නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබිලා හැම දිනාටම ධර්මානුකූල ජීවිතයක උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසීම පිණිස හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන කාරණාවත් සිහිපත් කරමින් ඒ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් ආශිර්වාද කරනවා. හැම දිනාටම පිරුවන් සරණ ප්‍රාර්ථනා කරා.
ඉතින් හැම දිනාටම පිරුවන් සරණයි.
සරණ සමයේ
පිරුවන් සරණ සමයේ